නිර්වාණ සරණයි.
නිර්වාණ සරණයි ස්වාමීන් වහන්සේ. කොහොමද වහන්සේට?
හොඳින් ඉන්නවා. ඒ වුණාට මේ කකුලේ පොඩි තියෙන වාත අමාරුවක් ඇවිල්ලා දැන් වයසට යන බවට ලකුණක්. ආ. එවන්නද කැලලා.
අනේ. ගන්න නම් කැමති ස්වාමීන් වහන්සේ තීනියවත් එක බලන්න තවත් එනකොට අමාරු වෙන්නේ
නේද? වාතේට අමාරුවක් එන උඹ ළඟට આવුත් එන.
වාතේට අමාරුවක් වෙයි. ඔය ඒක නම් ඇත්ත. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් සාදු සාදු සාදු.
Recording in progress.
පූජනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයන් අවසරයි. සියලුම දෙනාට තෙරුවන් සරණයි. එහෙමනම් අදත් අපි මේ රැස්ව සිටින්නේ සතිපතා පවත්වන යෝගාවචරින්ගේ කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්මදේශනා වැඩසටහනටයි. එහෙමනම් අපේ ප්‍රථම භාගය කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහනින් ධර්මදේශනාව ආරම්භ කරන ලෙසට අතිපූජ්‍ය ධම්මජීව ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ අපිට ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා. ඉංග්‍රීසි ප්‍රශ්නයක් සහ සිංහල ප්‍රශ්නයක්. ඊට කලින් නිරෝෂා පෙරේරා විනිපෙක් වලින් සහභාගී වෙනවා. අර රිපෝට් එක ඔබ වහන්සේ ඉදිරිපත් කරන මම ඒක ඉස්සලාම ඒක ඉදිරිපත් කළා. ඊට පස්සේ ඒ ප්‍රශ්න දෙක අහලා ඊට පස්සේ සභාවට විවෘත කරන්නම් වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට. එහෙමනම් නිරෝෂා ඔයාට අන්මියුට් කරලා කතා කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස. මේ මට එදා ගිය සතියේ ඔබ වහන්සේගේ උපන්දිනයට සුබපතන්න මේ පරණ රිට්‍රීට් එකකට ගිය වෙලාවේ ලියපු කවියක් කියන්න කියලා ඔබ වහන්සේට ප්‍රණාමය පුද කරන්නත් එක්ක. සයුරු මායිමේ ඈත සිටිජයේ හුදකලාව දැන් තනි වෙනවා. ළඟට ගිහින් ඒ දෙස බලනා විට එතනත් ඇති කිසිවක් නැතුවා. මේ දැක ගද්දා වැටහුණි නිසිසේ මේ භවයේම අපි නිවි නිවි නිස්සරණය වෙනවා. වහන්සේට සුභම සුභ උපන්දිනයක් වේවා. පරක්කු වෙලා ස්වාමීන් වහන්සේ කමන්නේ.
සාදු සාදු සාදු. උපන්දිනේ පරක්කු වෙනවා කියලා කියන්නේ වයසට යන අඩු වෙනවා කියන එක.
ස්වාමීන් වහන්සේ අර ෆෙලිසිටේෂන් කොන්ෆරන්ස් එකත් අපි නැරඹුවා. මේ හරි ලස්සනයි. මේ අනිත් එක අර සයිකොලොජිස්ට් ගේ කතාව අහන්න පුළුවන් වෙච්ච එකත් බික්ක බෝධි ස්වාමීන් වහන්සේගේ කතාව අහන්න පුළුවන් වෙච්ච එකත් ඉතින් ලොකු දෙයක්. ඔබ වහන්සේට පුදුම ගෞරවයක් නේ ඔක්කොම ලගෙම තියෙන. ඉතින් අපිත් ඒ විදිහටම ඔබ වහන්සේට ගෞරවය පුද කරනවා. ස්වාමීන් වහන්සේ මම අර ප්‍රශ්න මාලාවකුත් හදනවා යුනිවර්සිටි එකේ රදිකත් එක්කයි මෙහි විනිපෙග් එතකොට නිව් ජර්සි නම් තාම එකතු වුණා. හැබැයි ටොරොන්ටෝ එක එකතු වෙලා ඒකට ස්වාමීන් වහන්සේට මම ඒ ටික එව්වා විස්තර. මේ ඉංග්ලන්ඩ් වල ස්වාමීන් වහන්සේ වල තිබ්බ කන්ටැක්ට් එකට නම් තාම කතා කරන්න හම්බුන්නේ නැහැ. ඔබ වහන්සේ මොකද හිතන්නේ ගැන?
ඒක සයිකොලොජිකල් මාකර් එකක්ද මොකද සබ්ජෙක්ට් එක මට මතක නැහැ.
ඕ සයිකොලොජි ස්වාමීන් වහන්සේ. සයිකොලොජි පැත්තෙන් මේ මම මේ ප්‍රශ්න මාලාව හදන්නේ ඇත්තටම සමාජයටත් Tamanටත් තව අර එදිනෙදා ආශ්‍රය කරන්නන්ටත් ඇති වෙන සෙත සතිය පාවිච්චි කිරීමෙන් ලැබෙන සෙත ගැන කතා කරන්න ස්වාමීන් වහන්සේ. ඒක පර්සනල් ඉන්ටර්පර්සනල් කලෙක්ටිව් කියන තුන යටති තමයි මේ ප්‍රශ්න මාලාව හදන්නේ.
පර්සනල්
ඉන්ටර්පර්සනල් කලෙක්ටිව් ස්වාමීන් වහන්සේ.
ඉන්ටර්පර්සනල් කලෙක්ටිව් කියන කතර වෙනස මොකද්ද එතකොට?
ඉන්ටර්පර්සනල් කියන්නේ එදිනෙදා අපේ තියෙන සම්බන්ධකම් එක ඇති වෙන සෙතයි. ඊට පස්සේ collective කියන්නේ නිකන් සමාජයට ඇති වෙන සෙතත් එක්ක.
එතකොට ඉරිදා ඒගොල්ලෝ ලංකාවේ මාස්ටර් ට්‍රේනර්ස් ලගේ psychiatric group එක ඇඩ්වාන්ස් කෝස් එකල්ලා ඇති කරලා තියෙනවා. මම දැන් 25කට විතර කෝල් කරලා අපි කඩුවලදී හම්බෙනා 3 ඉඳලා 5 වෙනකන් හැන්දෑවේ. දැන් මේ උදේනේ අපිට. එතකොට මේ ඒකට මට එනම් ওই ටික මම බලන්නම් ආයෙසරයක්. මේ ඒ ක්වෙස්චන් එකක් ආපු එකක් නම් මට මතක නැහැ. මම මේක ස්කිප් කරලා දන්නේ ওই ටිකේ වැඩ වැඩි වෙච්ච නිසා. මට ඒක රීසෙන්ඩ් කරන්න. ඒකල්ල ඔය කියපු විස්තර ටික පොඩ්ඩක් ඒකේ ඔය ක්වෙස්චන් එකේ එවරකොටත් ඔය වගේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් ඔයගේ මේ රටවල දුන්නා කියන විස්තර අඩංගුද නැත්නම් ක්වෙස්චන් එක විතර තියෙන්නේ?
මං අර ප්‍රසන්ටේෂන් එකේ උපේ කියනං අදාළයි ස්වාමීන් වහන්සේ. ඒ වුණාට මම සමරි එකක් හදලා හෙනං මේ සාරාංශයක් එවන්න.
ඒකට මට පුළුවන් ඒක එදාට මේ එන මේ මාස්ටර් ට්‍රේනර්ස් ගොඩක් අලුත් කට්ටිය කිව්වා. ඒකට ඩොක්ටර් කඳපොල ආරච්චි වින්දයයි තමයි දැන් ඕකේ ලීඩ් කරන්නේ. මටත් කතා කරන්න කිව්වා මයින්ඩ්ෆුල්නස් එක ගැන. ඒ මයින්ඩ්ෆුල්නස් එක විශාල විශාල පැරඩයිම් ෂිෆ්ට් එකක් වෙනවා මම සහ මම නොවේ කියනකොට. මම නොවේ කියන එක ඉන්ටර්පර්සනල් සහ සෝෂල් කියලා දෙකකට කැඩෙනවා. ඉතින් ඒක සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දක්කලා තියෙන ආකල්පය මම කියන වෙලාවේදී එතික්ස් නැහැ. මම කියන වෙලාවේ මොරැලිටි නැහැ. තනි පුද්ගලයෙක් නැහැ. ඉන්ටර්පර්සනල් යනකොට තමයි එතික්ස් සහ ඊට පස්සේ සෝෂල් යනකොට සෝෂල් නෝම්ස් උතනට තමයි අපි කැමිරි ඉල්ලක් අඹරන්නේ. අපි පුදුමාකාර විදිහට ඒ සමාජගත වෙනකොට ඒකට අපිට එන කොස්ට් එක ඒකට අපිට එන වේට් එක අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා එතනදී පුදුමාකාර විදිහට ඒකට දක්ෂ නැති අය හරියට ඔය එම්බැරසිං සබහා ගෞරවේ නැතිකම සබකෝලය අනම්මනස පුදුම විඳවිල්ලක් විඳවනවා. ඒක පෙන්වන්න කැමති නැහැ සමාජයේ. මොකද මනුස්සය විතානේ තියෙන මනුස්සයා කියලා කියන්නේ සමාජශීලී සතෙක් කියලා. සමාජශීලී සතෙකුට නිවන් දකින්න බෑ. මේ මාෂා නිවන් දකින්නේ මම දැන් මෙතන කියන තැන ඉඳගෙන. හැබැයි එයා ඩිස්කොලිෆයිඩ් නැහැ සමාජයේ ජීවත් වෙන. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධනේ. නමුත් පසේ බුදුරජාණන් වහන්සේලා කියලා જાතියක් ඉන්නවා. ඒගොල්ලෝ නිවන් දකින්නවා සමාජගත වෙන්නේ නැහැ. ගත වුණාට ඒගොල්ලන්ගෙන් ඒ දැනුව යන්නේ නැහැ. රහතන් වහන්සේ දෙක අතරමැද ඉන්නේ. සමහරක් කට්ටිය බොහොම සොලිටියුඩ්. සමහර කට්ටිය බහැලා වැඩ. ඒ ඔය කාරණාව අද සමාජයේ වසංගලා තියෙන්නේ. මොකද අධ්‍යාපන ක්‍රමේ මිනිස්සු සෝෂලයිස් කරනවා. මිනිස්සු ඒගොල්ලන්ට ඕන විදිහට ෆැක්ටරියට ඕන මිනිස්සෙක් හදා ගන්න හදනවා. පන්ති කාමරයකට 35 දෙනෙක් දාලා විනාඩි 35ක් පච උගන්වනවා. ඉතින් අර මිනිස්සයා හිතනවා මේ සමාජයේ අනිවාර්ය දෙයක් කියලා. එහෙම එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අරඤ්‍යගත රුක්ක මූලගත තත්වය වසංගලා තියෙන හැටි මම හිතන්නේ ඕගොල්ලන්ට තේරෙන්නෙත් නැහැ. මොකද ඕගොල්ලෝ ඉන්නේ ওই ජාත්‍යන්තර තලයක. මේ මම හිතන්නේ කැනඩාවේ හිටියයි කියලා විවේක වෙන්න බෑ කියලා. හොඳම නගරයක් මේ ටොරොන්ටෝ වුණත් ගත්තොත් මිනිස්සු කාගේවත් දේවල් බලන්නේ නැහැ. තමන්ගේ දේවල් බලාගෙන ඉන්න පුළුවන්. නැත්නම් එහෙම එකක් නෙවෙයි. ජනමාධ්‍යෙන් අධ්‍යාපනයෙන් සෞඛ්‍යයෙන් දේශපාලනයෙන් නීතියෙන් හදලා තියෙන්නේ. ඉතින් ඒක මිනිස්සෙක් තේරුම් ගත්තොත් එමසය කොටු වෙනවා. එයා තනි වෙනවා. එයා නිකන් ඔකෙන් අයින් වෙන්න හදනවා. එතකොට එයාට අර ඕටිස්ටික් සයින්ස් පහළ වෙනවා. ඉතින් ඕටිස්ටික් සයින්ස් වලට සමාජෙ පුදුම බයයි. ඒ වගේම මේ මිනිස්සයා පුදුම බයයි. ඉතින් මට ඕනෙලා තියෙනවා early autistic science කියන එක develop කරන්න. ඒක mindfulness එකට negative වගේ යන්නේ. මයින්ඩ්ෆුල් වෙනකොට ඉන්ට්‍රෝවර්ට් වෙනවා. ඒක සයිකියාට්‍රිස් වලට තමයි අහු වෙන්නේ. හැබැයි ඒක මේ brain functions වලටත් අහු වෙනවා. ඒක කියන්නේ නැහැ මේගොල්ලෝ. මේගොල්ලෝ කියන්න බෑ. අර බුදුරජාණන් වහන්සේ වගේ මේගොල්ලෝ මහා කරුණාවනේ ඉස්සරහට තියන්න හදන්නේ. මේ මහා ප්‍රඥාවටයි මේක ඇල්ල අහු වෙන්නේ. මේක හරිම අන්පොපියුලර් පැත්තක්. එලි කරන්න බෑ. මොකද එලි කෙරුවට වැඩිය පොපියුලර් වෙන්නේ නැහැ. හැබැයි ට්‍රුත් එක තියෙන්නේ මෙතන. ඒක මම හිතනවා ෆ්ලැග් එකක් කරගෙන සතිපාසලේ කරගෙන යන්න අපේ තියෙන මේ ජනප්‍රියතාවය ඇතුලින් ඒ ගැඹුරු ඒ තිත්ත ඇත්ත හෙලි කරන්න යනවා. ඉතින් ඒක මේ කොච්චර සාර්ථක වෙයිද දන්නේ. ඉතින් වරින් වර එහෙම යුග එනවා ආයතරයක් යට යනවා. ඉතින් ඒ නිසා ඔය සයිකෝ ගත්ත ක්‍රයිටීරියන් තුන හරි වටිනවා. පර්සනල්, ඉන්ටර්පර්සනල්, සෝෂල්,
කලෙක්ටිව්.
කලෙක්ටිව් කියන එක. ඉතින් අපි වාල් වෙලා තියෙන්නේ මේ කලෙක්ටිව් කොන්ෂස්නස් එකට.
ඔව්.
ඒක Hindu ආගමේ ජීවාත්මය සහ පරමාත්මය කියලා කඩලා විස්තර කරනවා. ඒක හොඳ තියරි එකක් නෙවෙයි. නමුත් මේ ජීවාත්මය වශයෙන් අපි ගත්තොත් පුද්ගලයෙක් වශයෙන් ගත්තොත් ඒ මිනිසයා මේ ඉපදෙනකොට සිද්ධාර්ථ කුමාරයා ඉපදුනා වගේ තමයි. ජෙට්ටෝ හමස්මි ලෝකස්මි, සෙට්ටෝ හමස්මි ලෝකස්මි, ජෙට්ටෝ හමස්මි ලෝකස්මි තමයි. මම ලෝකේ අග වෙමි, දෙට වෙමි, සෙට වෙමි. මේ සමාජයට ගිහිල්ලා තමයි ඒක කාල් මාක්ස් කියන්නේ මිනිසයා හොඳයි පන්ති සටන නිසා මිනිසයා මේ විෂම වෙලා තියෙනවා. සයිසෙක් නිව්ටන් කියන අවකාශයේ දෙයක් ගමන් කරනකොට ඒක ත්‍රිජ්‍යුවම තමයි ගමන් කරන්නේ. හැප්පුණොත් විතරයි ගමන්පතේ මාරු කරන්නේ ඇක්ෂන් රියක්ෂන් එන්නේ. බුදුජානනාථේ දේශනා කරනවා මිනිස්යා ස්වභාවයෙන් ප්‍රබාසරයි, මේ පිටින් ගෑවිලා තියෙන අර ඉන්ටරැක්ෂන් නිසා ඇති වෙන කෙලෙස් නිසා මිනිස්යා ඒකට කඹර කඹර ඉන්නවා. ඒ දේ කියනකොට අපි ළඟ තියෙන එන්ඩාවමන්ට් එකක් තමයි මතු කරලා දෙන්නේ. ඉතින් ඒකට ඒ කියන ධර්මයට ඒ කියන තියරික දරා ගන්න වාජනයක් නැතිකම තියෙන අපිට. ඉතින් අපි එකතු වෙලා වැඩ ටික කරගෙන යමු.
හොඳයි ස්වාමීන් වහන්සේට මේකට යොදා ගන්න පුළුවන් ප්‍රශ්න මේ මාතෘකා තුනේ අරදී ස්වාමීන් වහන්සේගේ අදහසක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේ මට ඊමේල් මම ඊමේල් එක එවන්නම්. එතකොට ඒකට ඇඩ් කරන්න පුළුවන් ස්වාමීන් එකතු කරන්න.
මම කරන්නේ ඔය වගේ දේවල් දාලා එන රෙස්පොන්ස් එක බලලා රෙස්පොන්ස් එක මැනිපියුලේට් කරනවා. එහෙනම් දැන් මං කියන එක පැත්තට මට පේනවනේ ක්‍රොස් සෙක්ෂන් එක. ඕකේ මාකර එකේ
ඔය
හදන කෙනාගේ සයිකියාට්‍රිකක් තේරෙනවා. ඒ වගේම ක්වෙස්චන් ආන්සර් කරන කට්ටියකෙත් තේරෙනවා. ඒක මට තාම ඉන්ඩිපෙන්ඩන්ට් ඉන්න පුළුවන්. මොකද මගේ එක ක්වෙස්චන් එකට එන්නත් පුළුවන්, ආන්සර් එකේ එන්නත් පුළුවන්, ඇටිටියුඩ් එකට එන්නත් පුළුවන්. ඒ නිසා වැඩියෙන් වැඩියෙන් වෙන්න වෙන්න හරි හෙල්දි කියලා මං හිතනවා.
හොඳයි ස්වාමී.
හොඳයි. සුපත් වේවා.
සර්වසම්පත.
තව ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ලිඛිත ප්‍රශ්න. ඉන්ද්‍රාන්ති උපාලියන් කළා පුළුවන් නම් ඔබට අන්මියුට් කරලා සිංහල ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස. ගෞරවනීය ස්වාමීන් වහන්ස, සතිමත් ඇවිදීම දිනපතා කරන පැයක පමණ ඇවිදීමේ කාලයේදී සතිමත් වීමට උත්සාහ කරමි. වඩා ප්‍රකටවන්නේ ගතේ දැනෙන වෙහෙසකාරී වූ ස්වභාවයයි. බෑවුමක ඉහළට යද්දී සිරුරේ බර වඩා දැනේ. වෙහෙස වැඩිය. බෑවුම පහළට බසින විට ලිස්සීම වැළකීමටද සමතුලිතතාවය රැක ගැනීමටද වෙහෙස දැරිය යුතුය. සමබිමකදී ගමන වේගවත්ය. ආයාසය අඩුය. සමහර විට පියවර ගණන් කිරීමක්ද සිදුවන බව නිරීක්ෂණය වේ. සෙවන සහිත ප්‍රදේශයක් පසුකර යන විට සිසිල් සුළඟ ගතයේ දැවටීමෙන් වෙහෙස නිවා දමයි. වෙහෙස නිරීක්ෂණය කරමින් ගමන සිදුවුවද නිවසට නැවත පැමිණෙන විට ගතත් සිතත් ප්‍රබෝධමත්ව පවතී. පැයක කාලයක් සතිමත් වූවායයි තෘප්තිමත් බවක්ද ඇතිවේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී වූ දීර්ඝායුෂ පතමි.
ඔය යන විදිය හොඳයි. බාධාවක් සටහන් වෙලා නැහැ. ඒක නිසා කාලය පොඩ්ඩක් වැඩි කරන්න පුළුවන්. කරන දවස කරන වාර ගන්න වැඩි කරන්න පුළුවන්. අන්න ඒ විදියට මේකට අනුග්‍රහකරන කියලා කියන්න පුළුවන්.
මට ලැබිලා තියෙන ප්‍රශ්න නම් ඉපමණයි ස්වාමීන්
වහන්සේ. තව එක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසියෙන්. මම ඒක රිප්ලයි එකක් ගැහුවා. තව පොඩ්ඩක් මේක ඉලබරේට් කරලා එවන්න පුළුවන්ද කියලා. අවිල්ල තිබුණ නැති නිසා මම එහෙම ඒ තියෙන ආකාරයටම කියවන්න ස්වාමීන් වහන්සේ කිසිම කරෙක්ෂන් එකක් කරන්නේ නැතුව. Dear venerable sir, after walking so many steps I understood one thing. Even when my mind is wandering, it walks. No need to tell to turn around, no need to tell to turn to walk again too. Mind is wandering but body walks. It's like a computer program. It's happening, no one does it. Then who does the think? It seems to be the same, venerable sir. No one is thinking. It seems like the whole life is the same. There's no one. Now it seems that the question is, who am I? It's a foolish, wrong person. The question should be, why am I? If everything happens as a pre-scheduled program, why does someone feel I? Please direct me, venerable sir. Much merits to venerable sir. Sadhu, sadhu, sadhu.
When you are walking at the beginning, you are walking. When everything becomes calm and collected, everything is autopiloting happens. So early part of the walking, you feel like I am walking, my left, my right side. But when everything is harmonizing, working happens. So it is the case for anything. So therefore you have to understand, it is good to say that I am walking at the beginning. So much so you are artificial. But when the walking happen in an automatic way, then you can understand, you have to understand, then even without ego, even without self, It can do, it can lead. So that is the way our life also. So therefore you have to practice again and again without that idea at the beginning and later with that idea. To have that, with that idea approach is this discussion. In the discussion we train ourselves to look from that perspective. At the beginning it seems there is a ego. But as you continue, as the mindfulness sets in, that appear like a fool. That appear like a wrong that appear like a wrong concept. But still that can be, that must be verified, that must be reiterated and verified. That is the part lacking. That is called bhavita bahulikata. So continue with the same and don't deny yourself at the beginning. Then it is, it become inferential, it become deductive. Let that happen by itself, and when that happens you must be ready to accept. So therefore don't start with no self character, then it will become a wrong view. When it's happening as you continue, that is more pragmatic, that is more the verifiable. So that verification is very tricky. So therefore continue more with the notion of understanding where the sets, self in sets in, where the self is dissolving, and can the mind see arising and passing away of the self.
ඊගව ප්‍රශ්නය ලිඛිත වාචික ප්‍රශ්නයක් තුසිත ඩිසිල්වා මහත්තයා ඔයාලට පුළුවන් අන්මියුට් කරලා
අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අපි ඇහෙනවද
ඇහෙනවා
ස්වාමීන් වහන්ස අවසරයි මම දැනට වසර ගණනාවක ඉඳලා සතිය වඩනවා ස්වාමීන් වහන්ස පසුගිය දෙසැම්බර් මාසයේ ඉඳලා මුල ඉඳලම වගේ විනාඩි 15ක් සතිමත් සක්මනක විනාඩි 45ක් සතිමත් සක්මනක සහ විනාඩි 45ක් පරයන්කයක අවමෝෂයෙන් යෙදෙනවා මගේ ප්‍රශ්නයට මෙහෙන් ඉස්සලා මම ඔබ වහන්සේට මගේ සක්මනේ හා පරයන්කයේ අද්දකින් කියන්නම් පහයට දැනෙන දැනීම් දැනගෙන තමයි මම සක්මනේ යෙදෙන්නේ මුලදී සිතවිලි වලට ශබ්ද වලට සිත යනවා විනාඩි 20ක් විතර ඊට පස්සේ ඉබේම පොඩ පොඩ සිත කකුල් පයේ දැනීම් වලට එන්න පටන් ගන්නවා ටික වෙලාවක් ගිහිල්ලා ඒ පරයන්ක සක්මන ඉවර වෙනකම්ම පයට දැනෙන දේ දැනගෙන ඔටෝ යනවා වගේ යන්න පුළුවන් ඒ විදිහට තමයි සක්මන දිගටම සිදු වෙන්නේ ඒ විදිහට තමයි දැනීමක් මට තියෙන්නේ ඊළඟට පරයන්කේ ස්වාමීන් වහන්සේ වෙන්නේ මූල කර්මස්ථානය වන්නේ නාසිකාග්‍රේහයට දැනන හුස්ම රැල්ල හුස්ම රැල්ල ඒ දිග කෙටි බව ඒ අත්දැකීම් දැනෙනවා දැනিলা ඒ අතරතුරෙත් ඇත්තටම මේ ශබ්ද සිතිවිලි වලට හිත යනවා ඒ උනාට ඒ කියන්නේ එච්චර ලොකු කනගාටුවක් නැහැ ආපහු එනවා ඇවිල්ලා ටික වෙලාවක් ගියාට පස්සේ විනාඩි 20ක් 30ක් විතර ගියාට පස්සේ හුස්ම රැල්ල හිමීට තුනී වෙලා ගිහිල්ලා දැනෙන නැති වෙන ගන්නට එනවා සමහර දිනවල නැති වෙනවා සමහර දිනවල අති අති ගානෙන් තියෙනවා ඊළඟට ස්වාමීන් වහන්ස පසුගිය දෙසැම්බර් මාසයේ පැවති දින 10ේ රිට්‍රීට් එකට මම සහභාගී වුණා පූර්ණ කාලීනව ඒකේ ඔබ වහන්සේට මම මේ ප්‍රශ්නේ කලිනුත් ඉදිරිපත් කරුවා මට තවත් ඒක සංශෝධනය කරගන්න ඕන හින්දා මේ ඉදිරිපත් කරන්නේ 6වෙනි දිනේ අවසානයේදී මට ගොඩක් බයක් ආවා ඒ කියන්නේ අර බඩේ ඉඳලා පපුව දක්වා පුදුමාකාර රැලි ඇතිවීමින් දඟලන ස්වභාවයක් ආවා ගොඩක් අමාරුණා ඒක දරා ගන්න කොහොම හරි මම ඒක ඒ දිගටම භාවනාව නවත්තන්න දුව කරගෙන ගියා ඊට පස්සේ දැන් දිගටම භාවනාව මම කරගෙන යනවා ස්වාමීන් වහන්සේ වහන්සේට මම පහෝදා උදේ මේක ඉදිරිපත් කරපම වහන්සේ පැවසුවේ ඒ විදිහටම කරගෙන යන්න කියලා මම කරගෙන ගියා දැන් සති දෙකක විතර ඉඳලා කොහොමද දිගටම කරගෙන ගියාම සති දෙක විතර ඉඳලා දැන් නින්දට ගියාම නින්ද යන්නේ නැහැ මට තේරෙනවා දැන් මං අවදියෙන් ඉන්නේ කියලා ඇඟ සැතපීලා ඉන්නේ ඒ වුණාට සම්පූර්ණ හිත අවදියෙන් ඉන්නේ ඒ කියන්නේ එක එක විකාර සිතුවිලි එනවා ඒ වුණාට මම කරන්න පුළුවන් තරම් try එකක් දෙනවා පුළුවන් තරම් ඇඟට හිත ගන්න. ඒ වුණාට එහෙම ගන්න හැම වෙලෙම බෑ. සමහරවිට දිවගෙන යනවා ආපහු ගන්නවා. එහෙම කියන්නේ සෑහෙන ෆයිට් එකක් දීගෙන තමයි වැඩේ කරගෙන යන්නේ. දැන් තියෙන ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ දැන් ඒ සති දෙකේ ඉඳලාම දැන් මගේ නිකන් බඩ දැවෙනවා වගේ එක ගතියක් එනවා. මේ පපුව පපුවේ වේදනාවක් තියෙනවා. ඒ වගේ ගැටලු සහගත තත්ත ගොඩක් තියෙනවා. ඉතින් මම දන්නේ නැහැ මට මොකද්ද කරන්න ඕනේ කියලා ස්වාමීන් වහන්සේගෙන් ප්‍රතිසම්ප්‍රාප්ත වෙනවා.
ඔය සම්පූර්ණ වේව් එක මුල බඳ අග තුන දකින්න ඕනේ. දැන්ඩ වෙලා තියෙන්නේ මුල දකින්නවා. මුල හොඳට විස්තර මැදට එනකොට ටිකක් හිත පර්ප්ලෙක්ස් වෙනවා. ඊට පස්සේ අග දැකලා නෙවෙයි සන්නේ මේවා වෙන්නේ බයටයි පසු බාලයි පාලනිකින් තොරව. නමුත් සෑහෙන වේව් එකේ සෑහෙන තුරක් දැන් ගිලකට තියෙන්නේ. ඔක හෝම යන්න අරින්න ඕනේ. ඒකට සම්පූර්ණ වේව් එක නැගලා යනකොට ටෙන්ෂන් එක නැගලා ඉන හැටි පාලනිකින් තොර වෙන හැටි ඒක ගිව් අප් කරනවා නැත්තම් බෙහෙත් හොයනවා මමයා දා ගන්නවා දොස්තරලාට මමයා දෙනවා ඔහොමම කරකට යනවා. කොයි වෙලාවකරි පීක් එක වැන්නට පස්සේ ඒක self healing යනවා. අර පිට ගිය හිත නැවත එන්න වගේ. ඉස්සලා නම් ඉතින් හිත පිට ගියාම කනගාටුවක් තියෙනවා හිත පිට ගියයි කියලා. නමුත් හැම යන හැම වෙලාවෙම ආපහු එනවා දකින්නවා නම් අපි දන්නවා ඉතින් යාම හදා ගන්නවනේ. ඒ වගේ මේ වේව් එකක් සම්පූර්ණ දකින්න ඕන. දැන් ලේසි මොකද හේතුව දැන් ඕකේ අර මේ නොදැන යගිය ගමන ඉවර කළ නැති වුණාට අත් දැකලා තියෙනවනේ. අන්තිම අවසාන ඵලයේ භයානක එකක් නෙවෙයි. දැක දැක දන දන ගියොත් මේක වෙස්සලා ගත්ත සුභාසින්තනයක් වෙනවා. එහෙම වෙච්ච අය හැම වෙලාවෙම තමන්ගේ ජීවිතේ පරිවර්තන අවස්ථාවේදී කාය ජීවිත අපේක්ෂාව අතහරිනවා. කාය ජීවිත අපේක්ෂාව තියෙන තාක්කල් මේකට පිළියම් හොයනවා, පිටින් පිළියම් හොයනවා, තාන්ති කර්ම කියනවා, දොස්තරලා හොයනවා, සයිකියාට්‍රිස් හොයනවා, උපදේශන හොයනවා. නැත් ඇතුලේ තියෙනවා කියන විශ්වාසය ඔය අතරමැද ටික ටික වැඩෙනවා. සමහරෙකුට උගදෙනෙක් නම් හුඟක් කලාවට පාවා දෙන එකම තමයි කරන්නේ. මොකද ලෝකයක් වට කරගෙන ඉන්නවනේ මේ පාවා දෙන මනුස්සයාට පවන් සලන්න. බුදුරජාණන්සේ කවදාවත් පවන් සලන්නේ නැහැ. බුදුරජාණන්සේ සඳහන් කරන්නේ ඔක බැඳගත්තරම් බෙරිය ගහගනින් කියලා. ඒකටයි පරිසරය දීලා තියෙන්නේ. ඉතින් ඔය දැනට සෑහෙන දිරියකින් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඒක මේ තව දුරටත් ලෑස්ති මනසකින් යන්න ගියාට පස්සේ early signs මේක හදාගන්න එන early signs ඔක්කොම ඉරණගින්ද ඉස්සලා එන අරුණ වගේ දැක ගන්න. ඊට පස්සේ කවදාවත් ඔය ගිය තත්ත්වෙට දැන් එන්නේ නැහැ. දැන් ඔය ලකුණු පෙන්නනවා හිතුවට වැඩි නම් එයි. නැවත් ගිය තත්ත්වෙට එන්නේ නැහැ. එතකොට අන්තිමට ඉවර වෙනවා දැකපු දවසේ තේරෙනවා මේකට there's a cost. නිකම්ම නිකන් හම්බ වෙන්නේ නැහැ මේක. මේකට තියෙන cost එක තමයි කායයේ ජීවිතයයි තියෙන ආසාව අතහරින්න ඕන. ඉතින් අපි ඒක අතහරින්න බැරි කවන්නේ මරණ බය කියලා කියන්නේ. ඒ නිසා මේක නොමර මරනවා. ඒ නිසා මුනින්ද ජීතුමා කිව්වේ අමෘතේට යන්න නම් මෘතේ හරහම යන්න ඕන. ඉතින් හැමෝටම මොකක් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන හුඟව දෙනෙක් පාවා දෙනවා. උත්සාහයත් දාලා බලමු.
එහෙම සම්මෙන් සතරුවන් සන්නාස.
ආසයි ස්වාමීන් වහන්සේ. අපිට ප්‍රශ්න දාතු උසල තියෙන නම් එපමණයි. ඊට අමතරව ස්වාමීන් වහන්සේගේ අපේ පස්වෙන්ද තිබ්බ වැඩසටහන මමත් නැරඹුවා. සහභාගී වුණා. දෙකටම ඉතාම සතුටුයි ස්වාමීන් වහන්සේගෙනත් මම දැනදි ගොඩක් දේවල් දැනගන්නත් හම්බුණා. ඒ වගේම තිබ්බ ඇවිල්ලා ස්පීකර්ස්ලා කතා කරපු දේවල් වල සෑහෙන ගැඹුරක් තියෙනවා. හරි 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 සන්තෝෂයි ඒ වැඩසටහන තිබ්බෙක් ගැන.
මේ උඹේ උපකරණ ටික තමයි වැඩ ගත්තේ. ඔය මේ කැමරා එකයි ලයිටින් සිස්ටම් එකයි ඔක්කොම
අපි කරපුවා. සාදු සාදු සාදු. අනේ අහන්න සන්තෝෂයි ස්වාමීන් වහන්සේ ගැන. ඇත්තටම එවන ස්වාමීන් වහන්ස අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට අපි වේලාව අවසන් කරලා තියෙන නිසා. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි භන්තේ
සුඛේ හුන්තු.
මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතං පුඤ්ඤං මහියන්දා තබ්බං.
අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං කතං සබ්බං අච්ඡං කමතමේ භන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි භන්තේ
සුපත් විත්වා.
ဒුතියම්පි ඕකාස වන්දාමි භන්තේ
සුපත් විත්වා.
තතියම්පි ඕකාස වන්දාමි භන්තේ.
අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයු අන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පattiමේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු.
එහෙනම් අපිට පටන් ගමු අපි.
එහෙමයි. එහෙමනම් මම ආරාධනා කරන්නේ සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. කාලයක් පටන් සතිපතා සිදු කරන ලබන ධර්මදේශනා මාලාවේ අද දින දවසේ ධර්මදේශනාව පවත්වන මෙන් ඔබ වහන්සේගේ දෙපා නැමද මම මේ අවස්ථාවේ ගෞරවයෙන් ආරාධනා කර සිටිමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වතුනි, අදත් අපිට ධර්ම දේශනාවක් සඳහා යම්කිසි වෙලාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී අපි මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අදත් අපිට ධර්ම දේශනාවක් සඳහා ධර්ම ශ්‍රවණය සඳහා මේ විදිහට වෙලාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ ලද අවස්ථාව ප්‍රයෝජනෙට අරගෙන අපි බලමු අපේ දා ඉදිරියෙන් තියාගත්ත සූත්‍ර දේශනාවේ තව පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරගන්න, තව පොඩ්ඩක් ඉදිරියට යන්න. ඉතින් ඇත්තටම මේ අවස්ථාව ගත්තොත්, මේ සූත්‍ර දේශනාව ගත්තොත් අපි තාම මේ පොඩ්ඩක් පාර හදා ගන්නවා විතරයි මේ කරන දේශනාව පිළිබඳ, මේ යන ඉදිරි ගමන පිළිබඳ තාම පොඩ්ඩක් මේ වටපිටාව හදා ගැනීමක් තමයි මේ සිද්ධ කරන්නේ. මොකද ඒක ටිකක් හමුතු දිහාවකට යොමු වෙන සූත්‍ර දේශනාවක්. ඉතින් ඒ සඳහා වටපිටාවක් හදා ගන්න ඕනේ, පොඩ්ඩක් මාර්ගේ පාද ගන්න ඕනේ. මගේ භාෂාවෙන් කියනවා නම් මේ පඳුරු තැලිල්ලක් තමයි තාම මේ සිද්ධ කරන්නේ. ඉතින් ඒ අවස්ථාව තව පොඩ්ඩක් ඉදිරියට අරගෙන යන්න තමයි අද දවසෙත් බලාපොරොත්තු තියෙන්නේ. ඉතින් මේ සූත්‍ර දේශනාව පිළිබඳ ගත්තොත් ඒක පටන් ගන්න වෙන මේ විදිහට. ඒවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනේ කලන්දක නිවාපේ කියලා තමයි පටන් ගන්නේ. එතකොට මේ මම මේ විදිහට අහලා තියෙනවා මේ ආනන්ද හාමුදුරන්ගේ වචන. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ එක්තරා අවධියක මෙන්න මේ රජගහ නුවර වේලුවනාරාමේ කියන ආරාමේ වැඩ වෙසෙන එක්තරා අවස්ථාවක්. එතකොට කලන්දක නිවාපේ කියලත් හඳුන්වනවා. මොකද්ද මේ ලේනුන් ගැවසිච්ච, ලේනුන්ට ආහාර දීපු වගේ අර්ථකුත් මේ වේලුවනාරාමෙට ගෙනහැර දක්වනවා. ඉතින් එන්නේ අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ආරාමෙන් නික්මිලා රජගහ නුවරට පිණ්ඩපාතේ වඩිනවා. ඒ පිණ්ඩපාතේ වඩිනකොට අන්න ටිකක් දුර වැඩියට පස්සේ අතරමඟදී මෙන්න මේ විදිහ කල්පනාවක් එනවා. මොකද්ද? හිතනවා මේ තාම උදේ වැඩි මේ රජගහ නුවරට පිණ්ඩපාතේ වඩින්න. ඒක නිසා මම මේ මෝර නිවාප යම් කිසි මොනරුන් ගැවසි ගත්ත කියන නමක් යෙදිච්ච යම් කිසි ආරාමයකට පරිබ්‍රාජක පිරිසක් ගිය කල් ගෙවන ආරාමයකට ගියොත් හොඳයි, ගිහිල්ලා ඒ පිරිස එක්ක කතා බහ කළොත් හොඳයි කියන අදහසක් බුදුරජාණන් වහන්සේගේ හිතට නැගුණා කියලා සඳහන් වෙනවා. ඉතින් අදහසත් එක්ක තමයි භාග්‍යවතුන් වහන්සේ මේ පිරිස දිහාවට ගමන් කරන්නේ. ගමන ඒ විදිහට කෙරෙනකොට අන්නේ පරිබ්‍රාජක පිරිස යම් කිසි විදිහක කයිවාරුවක් ගහගෙන ඉන්දියා. ඒ පිරිස දුරදීම දැක්කා භාග්‍යවතුන් වහන්සේ. වඩිනවා. ඊට පස්සේ මොකද කරේ, මේ සක්කුළුදායි කියන පරිබ්‍රාජකතේම තමුන්ගේ පිරිස නිහඬ කරනවා. අන නිහඬ බවට කැමති, නිහඬ බවේ ගුණ වර්ණනා කරන ඒ බවත් ගෞතමයන් වහන්සේ මේ දිහාට වඩිනවා. ඒක නිසා අපි නිහඬ වෙමු කියලා තමුන්ගේ පිරිස නිහඬ කරගන්නවා. ඉතින් ওই විදිහට තමයි ওই කතාව දිගහැරෙන්නේ. ඒතර එහෙම කිව්වට මොකද, සාමාන්‍ය ඔය ඕනම පරිබ්‍රාජක කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ හමුවීමක් පිළිබඳ කතා කරනකොට, ඒ හමු වෙන අවස්ථාවක් ගොනු වෙලා එනකොට ගොඩක් දුරට දකින්න තියෙන වාක්‍යයක් තමයි මෙන්න මේ කොටස. මේ විදිහට ඒගොල්ලෝ යම්කිසි කයිවාරුවක දැහැමි නොවන කතාවකින් යෙදිලා ඉන්දියා කියන අදහසක් ගොඩ තැනක දක්නට ලැබෙනවා. සමහර විට මේක නිකන් අර අපි කියන්නේ සංගීතයේදී එකතු වෙච්ච කොටසක් වෙන්නත් පුළුවන්, කයිවාරුත් ගගහින් නැති. නමුත් හැම වෙලේම එහෙමමම වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් මේ ශාසනයේ ඔය වගේ කුණු බක්කි තියෙනවා සාමාන්‍යයෙන්. දැන් අර විනය පොතේ නිතර නිතර සඳහන් දෙන්නේ වෙන දෙයක් තියෙනවා. මොකද්ද? මොනවා හරි වරදක් කරොත් අන්න චබ්බග්ගිය භික්ෂුන්ගෙන් එක්කෙනෙක් මෙන්න මේ විදිහට වරදක් කළා තියෙනවා කියලා තමයි ඔන්න පටන් ගන්නේ. අන්න ඒ වරදට අනුව භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහ පැනවීමක් සිද්ධ කරා, මේ විදිහට උපදෙස් දුන්නා කියලා ඔන්න සඳහන් වෙනවා. ඉතින් ඒවා සමහර විට අර පසු කාලේ අර වැඩ කටයුතු ගැළපීලා එනකොට, ඒ රචනා වෙනකොට එකතු වෙච්ච කොටස් වෙන්න පුළුවනි. නමුත් ඒ විදිහට කතා බහ කර කර ඉඳපු අවස්ථාවක් නැතුව නොවේ. එහෙම ඒවා තියෙන්නේ නැති ඕන තරම්. ඉතින් කොහොම හරි මෙතනත් ඒ විදිහේ සඳහනක් තියෙනවා. ඉතින් අපි ගිය සතියේත් යම් කිසි විදියක උත්සාහයක් ගත්තා මෙන්න මේ කතා බහ පිළිබඳ යම් කිසි පැහැදිලි කිරීමක් කරගන්න. ඒ කතා බහ පිළිබඳ අදහසකින් තමයි මේ සූත්‍ර දේශනාව පටන් ගැනෙන්නේ. සූත්‍රය යන්නේ දිසාවර නොවුනත් පටන් ගන්නේ ගොඩක් වෙලාවට එතනකින්. මෙන්න මේ දැහැමි කතාවක් කරන්න කියන ආරාධනාවක් තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ නිතර නිතර භික්ෂුන් වහන්සේලාටත් මේ අවවාදෙම සිද්ධ කරනවා අපිට දකින්න පුළුවන්. විතක හාමුදුරුවෝ රුද්දවල් දාණයෙන් පස්සේ ඉතින් ওই ශාලාවට එකතු වෙලා පොඩ්ඩක් වල්පල් දොඩොඩො ඉන්නවා. ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ හවස් වරුවේ වැඩම කළා, අහනවා විමසනවා, මහණෙනි උඹලා මේ මොන වගේ කතා බහකින්ද ඉන්දියේ පහුගිය පැය කීපේ? හිතට කියන භාග්‍යතුන් වහන්සේ අපි මේ විදියට තේරුමක් නැති දේවල් කතා කර කර ඉන්දියා, අර විදියට දෙතිස් කතාවෙන් තමයි අපි ඉන්දියේ කියලා මේ පිරිස කියනවා. එතකොට ඒ වගේ අවස්ථාවක අන්න බුදුරජාණන් වහන්සේ කියනවා, කතා කරනවා නම් දැහැමි කතාවක්, එහෙම නැත්නම් ආරේ නිශ්ශබ්දතාවය. එතකොට කතා කරන්නේ මොනවා ගැනද කියන එකත් පැහැදිලි කරනවා. කියනවා මේ දුක ගැන කතා කරන්න, දුකට හේතුව කතා කරන්න, දුක නැති කිරීමක් ගැන කතා කරන්න, දුක නැති කිරීමේ මාර්ගයක් ගැන කතා කරන්න. නෝක කවදාවත් මර විදියට වැරදි වචනයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ තමුන්ගේ ජීවිතේට මෙන්න මේ ප්‍රතිපදාව ගැළපීලා එන විදිය පිළිබඳ කතා බහක යෙදෙන්න. මේ ප්‍රතිපදාවෙන් තමුන්ට ලැබිච්ච පහසුවක් පිළිබඳ, සැනසීමක් පිළිබඳ කතා බහක යෙදෙන්න. මේ ප්‍රතිපදාව තමුන් කොයි විදියටද දියුණු කරන්නේ කියන කතා බහකයේ දෙන්න කියන ආරාධනාවක් තමයි මේ සිද්ධ කරන්නේ. එහෙම නැත්නම් නිශ්ශබ්දතාවය හොඳ කියලා කියනවා. එතකොට මෙන්න මේ විදිහේ කතා බහක යෙදෙන්න ඔබට පුළුවන් නම් අන්න ඔබ රජමැද වුණත් කිසිම වෙහෙසක් නැතුව බැබලිලා ඉන්න පුළුවන් ශක්තියක් ඔබ තුල ගොඩ නැගෙනවා කියලා අන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන. මොකද්ද මෙන්න මේ වගේ අවස්ථාවක, මේ වගේ වටපිටාවක අන්න ඕන කෙනෙක්ට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක්, එහෙම නොසැලෙන හිතක් ඇතිකර ගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා කියන එක තමයි මේ කියන්. ජොට ඔන්න විදිහේ ආරාධනාවක් තියෙනවා කතා බහ කරනවා නම් මෙන්න මේ විදිහේ කතා බහකේ දෙන්න, මේ විදිහට කාලය ගත කරන්න කියන ආරාධනාවක් තියෙනවා. ඉතින් ආරාධනාව කිව්වහම මට මතක් වෙච්ච දෙයක් තමයි අන්න ප්‍රිය වචන පිළිබඳ යම් කිසි අවස්ථාවක කරන දේශනාවක කියනවා ප්‍රිය වචනයන් අතරින් අග්‍රම දේ තමයි මෙන්න මේ දේ. මොකද්ද? කං යොමු කරගෙන ඉන්න කෙනෙක්ට, වැඩක් ඇති කෙනෙක්ට, පුනක් පුනන් ධම්මං දේශේති, නැවත නැවත ධර්මය දේශනා කරන, නැවත නැවත බණ කියනවා. අන්න ඒක තමයි ප්‍රිය වචනයන් අතරින් අග්‍රම දේ. එතකොට එක පැත්තකින් නිශ්ශබ්දතාවය ගැන කතා කරද්දී අන්න කතා කරනවා නම් මොකද අග්‍ර දේ, කතා කරනවා නම් මොන මොන දිහාවටද යොමු වෙන්න ඕනේ කියන පැහැදිලි කිරීමත් කරනවා. එතකොට මේ බණ කියනවා කියලා කිව්වට ඇත්තටම මේක මේ තමුන්ගේ හදවතට දැනෙන කතාවක් තමයි මේ කරන්න කියන්නේ. එහෙම නැතුව මේ වචන හරඹයක් නෙමේ. එතකොට දැන් කෙනෙක් අපි හිතමු කතා කරලා තමුන් මේ ප්‍රතිපදාව වඩනකොට මෙන්න මේ විදිහේ අත්දැකීමක් ලැබුවා, මෙන්න මේ විදිහට තමයි මට මේක තේරුණේ, මෙන්න මේ විදිහට තමයි මම මේක අත්දැක්කේ කියලා යම්කිසි ප්‍රකාශයක් කරනවා. ඉතින් ඒක තමයි ඔය කියන ප්‍රිය වචනේ. ඒක තමයි මේ ප්‍රිය වචනයන් අතරින් අග්‍රම දේ. එතනින් එහාට දෙයක් නැහැ. එතකොට ඒක අහගෙන ඉන්න කෙනෙක් උනත් අන්න හිතෙනවා මේ මෙයා අත්දැකීමෙන් කතා කරන්නේ. මෙයා යම්කිසි දෙයක් අත්ඉඳලා කතා කරන්නේ. ඒ දේ මමත් පරීක්ෂා කරලා බැලුවා නම් වටිනකමක් තියෙනවා. මමත් මේ දේ පිළිබඳ විමසීමක් කරන එක වටිනවා කියලා යම්කිසි අදහසක් මතුවෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහේ ආරාධනාවක් අර පිරිසක් විදිහට මේ විදිහේ ප්‍රතිපදාවක් පුරනකොට අන්න ඔය වார்த்தාවක් කෙනෙක් කියනවා කියන්නේ යම්කිසි විදිහක බණක් තමයි. ඒකත් බොහොම ප්‍රායෝගික විදිහට තමන්ගේ ජීවිතේට ගැළපිච්ච අවස්ථාවක් පිළිබඳ, ගැළපිච්ච අදහසක් පිළිබඳ ප්‍රකාශයක් තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ ප්‍රකාශයක් කෙනෙක් කරනවා නම්, ඒ වගේ කතාවක් කෙනෙක් කරනවා නම් ඒක ගොඩක් වෙලාවට අන්න අර ප්‍රිය වචනයන් අතරින් නම් අග්‍ර වෙනවා. එහෙම නැත්නම් අන්න දැහැමි කතාවක් බවට පත් වෙනවා. ඉතින් අපිට අර වැරදි දිහාවට යොමුලා තියෙන කතා බහම තමයි අන්න මේ නිවැරදි දිහාවකට යොමු කරගන්න පුළුවන් වෙන්නේ. ඒ විදිහේ නිවැරදි දිහාවකට කෙරෙන ආරාධනාවක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ විදිහේ අවස්ථාවක බුදුරජාණන් වහන්සේ නැවත නැවත පෙන්නුම් කරනවා මෙන්න මේ විදිහට කතාබහ නිවැරදි දිහාවට යොමු කරන්න. මොකද වචන ගැළපීලා ගියොත් හරි අමාරුයි. වචන වලින් පටන් ගත්තොත් හරි අමාරුයි. ඒක යන්න ගත්තොත් කොහෙන් ගිහිල්ලා නතර වෙයිද කියන්න බෑ. ඉතින් අපි ඔය දැකලා තියෙනවනේ ඕන් තරම් සාමාන්‍ය 3-4 දෙනෙක් එකතු වෙලා කයි වාරුවකට වැටුණාට පස්සේ අන්න කොයිම ලෝකෙක ගිහිල්ලා නතර වෙයිද කියලා කියන්න බැරි තරම්නේ. එච්චරට වචන ප්‍රකාශ කරනවා. වචන ප්‍රකාශ කරනවා. ඉතින් නොයේකුත් ප්‍රකාශ නැවත නැවත සිද්ධ කරනවා. අන්න අමුතුම විදිහේ වෙහෙසක් පීඩාවක් හදා ගන්නවා. අන්තිමට බැලුවොත් අන්න අර වචන ටික විතරයි. අර වචන ටික තුල තමයි හිර වෙලා ඉන්නේ. ඉතින් ඔන්න ඔය කියන කතාව මේ ශාසනයේ පෙන්නුම් කරන අමුතුම දෙයක්. මොකද්ද? අනේ යම් කිසි කෙනෙක් මෙන්න මේ වචනේ හිර වෙනවා නම්, වචනය තුලට ලඟ වෙනවා නම්, ඒ තැනත්තා යම් ආකාරයක හිරවීමකට ලක් වෙනවා කියන ප්‍රතිපදාවක් මේ ශාසනය තුල තියෙනවා. එතකොට වචනෙන් එහාට යන ගමනක් මේ ශාසනය තුල තියෙනවා. ඒක සඳහා එක අනුග්‍රහයක් තමයි මෙන්න මේ වචන බිඳීම පොඩ්ඩක් අඩු කරනවා. වචන බිඳින්නෙත් අවශ්‍ය පමණට සුදුසු වචන පමණක් බිඳින්න උත්සාහ කරනවා. ඉතින් ඔය ওই විදිහේ ගමනකින් තමයි ටිකෙන් ටික ටිකෙන් ටික මෙන්න මේ වචනයට නගන්න බැරි කොටසක් අපි අත්දකින්න උත්සාහ කරන්නේ. වචනය ඉක්මවලා යන්න උත්සාහ කරන්නේ ওই නිසාම තමයි. එතකොට අපි කියමු මේ පුහුණුව කරන කෙනෙක් වුණත් අන්න ටික දවසකින් තේරෙනවා. මුල් දවස්වල නම් ගොඩාක් රචන ලිව්වා. පිටු ගණන් ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබුණා. නමුත් දැන් ටික 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 රචනයේට නගන්න බැරි ස්වභාවයක් මේ සක්මන් පරයන්ක කරන අවස්ථාවලදී මතුවලා එනවා. පැයක් කැවිද්දා, පැයක් වාඩි වෙලා ඉඳියා. නමුත් අර සුපුරුදු විදිහට විස්තරයක් ගොනු කරන්න හැකියාවක් නැහැ. සිහිය තියුණා කියලත් මතකයි. නමුත් එහෙම ලොකු දෙයක් එකතු කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ කියලා අන්න අර විදිහට සක්මන එහෙම නැත්නම් පරයන්කේ බොඳවීමකට මේ තැනත්තා ලක් වෙනවා. ඒ බොඳවීමක් ඒ විදිහට අත්දකිනවා. ඉතින් ඒ අත්දැකීම අන්න මේ වචනයේ ඉක්මවල යන ප්‍රතිපදාවක හොඳ සලකුණක්. ඒ අවස්ථාවේදී නැවත නැවත මේකට යෙදෙන්න, නැවත නැවත යෙදිලා ඒ විදිහේ අත්දැකීමක් ප්‍රකාශ කරන්න උත්සාහයක් ගන්න කියලා කියනවා. නමුත් අර විදිහට වචනයට යොදන්න බැහැ කියන ප්‍රශ්නෙත් එක්ක තමයි මේ අරගලේ තියෙන්නේ. නමුත් ටික ටික මේක කරගෙන යනකොට මේ තැන අතර තේරෙනවා අන්න යම් කිසි ගමනකේ දෙනවා. දැන් ඒක වචනවලට දාන්න අමාරු ගමනක්. වචන ඉක්මවලා යන ස්වභාවයක් තියෙනවා. ඒ අත්දැකීම වාර්තාකරණය කරන්න උත්සාහ කරාට මොකද ඒක ටිකක් වචනවලට දාන්න අමාරුයි. වචන ඉක්මවලා ගිහිලා ඉවරයි. නමුත් අන ටික ටික ඒ විදිහේ ප්‍රතිපදාවක ගමන් කරනවා අපි. ඒක නිසාම තමයි යම් කිසි විදියක සමහර ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප ගන්නවා. මේවා මේ ශාසනයට අදාළ ප්‍රශ්න නෙමෙයි. මේ වගේ ප්‍රශ්න විසඳලා වැඩක් නැහැ කියලා. මේ වගේ ප්‍රශ්න විසඳීම කාලේ නාස්ති කිරීමක් කියලා සමහර විට කියනවා. අන්න කෙනෙක් ඇවිල්ලා අහනවා මේ පැවිද්දෙක් භාග්‍යවතුන් වහන්සේ මේ මරණින් මතු ජීවිතයක් පිළිබඳ, එහෙම නැත්නම් මේ විදියට රහතන් වහන්සේ කෙනෙක් මරණයෙන් පස්සේ කොහෙද යන්නේ කියලා මට කියලා දෙන්න. එහෙම නැත්නම් මම සිවුරු ඇරලා යනවා. හෙතර බුදුරජාණන් වහන්සේ අහනවා මේ පැවිදි වෙනකොට මං ඔහොම පොරොන්දුවක් දුන්නද? නෑනේ. පැවිදි වෙනකොට එහෙම පොරොන්දුවක් දුන්නේ නෑ. හරි. එහෙමනම් ඇයි දැන් මේ ප්‍රශ්නේ මේ විදිහට නගන්නේ? දැන් මේ විදිහට සිවුරු ඇරලා යනවා මම මේකට උත්තර දුන්නේ නැත්තම් කියලා. අන්න අමුතුම විදිහේ ප්‍රශ්න කිරීමක් කරනවා. අන්තිමට පෙන්නලා දෙනවා මේ ප්‍රශ්නේ අහන්නෙම ඔන්න ඔය දුක තුලින් තමයි. ප්‍රශ්නේ ඇහිීමටම හේතුව ඔබගේ මේ විඳවීම තමයි. ඒ විඳවීම තුලින් තමයි ඔයාගේ ප්‍රශ්න මතුවෙලා එන්නේ. අන්නේ ප්‍රශ්න ඉදිරියෙන් තියලා ඊට පස්සේ කියනවා මේකට උත්තර දුන්නේ නැත්නම් මම තවදුරටත් ඉන්නේ නැහැ කියන තරමටම අන්න විඳවීම උග්‍ර වෙනවා. බලන්න එතකොට අපි ගොඩක් දුරට ඔය නඟලවන දේවල්, ගොඩක් දුරට වටිනාකම් දෙන දේවල් මෙන්න මේ ගමනේ, සංසාර ගමනේ තියෙන පීඩාව නිරූපණය කරන දේවල්. සමහර වෙලාවට මොනවා හරි දෙයක් අල්ලගෙන බොහෝ වෙලාවක් දඟලනවා, කල්පනා කරනවා. මේකට උත්තරයක් නැතුව මට තවදුරටත් මේ ගමන යන්න බෑ. මේ ජීවිතේ ගෙවන්න බෑ. මේ වටපිටාව එක්ක ගනුදෙනු කරන්න බෑ කියලා දැඩි ස්ථාවරයක් ගන්නවා. අරගත්තර මොකද අන්න ඒක වටිනා දෙයක්ද, මේ ජීවිත ගමනට අත්‍යවශ්‍ය දෙයක්ද, මේ කරන ප්‍රතිපදාවට අත්‍යවශ්‍ය දෙයක්ද කියලා කල්පනා කළ බැලුවොත් අන්න එහෙම වටිනකමක් නැහැ. එතකොට මේ මෙච්චර කල් දඟලලා තියෙන්නේ මොකක් නිසාද? අන්න අර විඳවීම නිසා. උකම තමයි මේ දුක් කියලා කියන්නේ. එක විදිහක කටයුතු කරන්න බෑ. එක විදිහක දරාගෙන ඉන්න බෑ. ඒ වෙනුවට මොකක් හරි වෙහෙසක් පීඩාවක් මතුවලා එනවා. තේවැනියු දෙයක් එක ගනුදෙනු කරද්දී හරිම සූක්ෂම විදිහට අපි නොදැනීම අපිව අහුවෙන විදිය දකින්න පුළුවන්. ඉතින් ඒ වගේ අහුවීමක් අතරේ නැවත නැවත කෙලින් කරගෙන නැවත නැවත නිවැරදි වෙවි යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් හැම වෙලේම අර කෙනෙක් කියනවා හොඳ අදහසක් මොකද්ද? මේ වගේ ප්‍රශ්න ගැටලු නැగిලා එනකොට කල්පනා කරන්න විමසන්න තමුන්ගෙම තව අවුරුද්දකින් මේක වටිනා ප්‍රශ්නයක් වෙයිද? තව අවුරුද්දකින් මම මේ අල්ලගෙන දඟලන දේ වැදගත්කමක් තියෙයිද? අපි හිතමු ගෙදර කෙනෙක්ගේ මොකක් හරි දෙයක් අල්ලගෙන අන්න දඟලනවා. ඒතර දඟලනකොට ආ මේක තව අවුරුද්දකින් වටිනකමක් තියෙන දෙයක්ද? මේක තව අවුරුද්දකින් ප්‍රශ්නයක්ද කියලා අන්න විමසීමක් කරනවා. ඒතර එහෙම විමසලා බැලුවොත් සමහර විට මේක මේ සතියක්වත් වටින්නේ නැති දෙයක්, දවසක්වත් වටින්නේ නැති දෙයක්. අන්න අර විදිහේ පොඩ්ඩක් දුර බැලුවාම ළඟ නැතුව අන්න පොඩි සැනසීමක් විතර නගා ගන්න පුළුවන්. පොඩ්ඩක් අමතක කරන්න, අතහරින්න උදව්වක් බවට පත් වෙන්න පුළුවන්. ඊට ඔය විදිහේ යම්කිසි ප්‍රතිපදාවක් ටික ටික දියුණු කරගන්න ඕනේ. එහෙම නැතුව හැමදේම වෙහෙසකට පීඩාවකට අරගත්තොත් කවදාවත් කියලා ඉවර වෙන ප්‍රශ්න ගැටලු නෙමෙයි මේ තියෙන්නේ. ඒකින්ද බලන්න අර නිකන් අර වඳුරෝ අර ඉමෝජිස් වල තියෙන වඳුරෝ තුන් දෙනා කියන ඒවා කියනවා වගේ අන්න මේ නරක දෙයක් නම් ඇහෙන්නේ නැහැ. නරක දෙයක් නම් පෙනෙන්නේ නැහැ. නරක දෙයක් නම් කතා කෙරෙන්නේ නැහැ. ફોકસ කරනවා තමුන්ට අන්න වටිනකමක් තියෙන දෙයකට, හොඳ දෙයකට, ප්‍රයෝජනවත් දෙයකට. ඒ එහෙම යන ගමන අමුතුම විදිහේ ගමනක්. අර කුරුල්ලෝ අහසේ ගියා වගේ ගමනක්. මොකද ඒ දැනත්තා නවතින්නේ නැහැ අර නරක දේවල් ඔස්සේ. නරක දේවල් දකින දකින පාරට නැවතිලා තමුන්ගේ ශක්තිය වැය කරන්නේ නැහැ. ඒ වෙනුවට හැම වෙලේම හොඳ ටික අරගෙන හොඳ දිහාවට හොඳ දේවල් පමණක් අසමින් ගමන් කරනවා. අන්න එතකොට එනර්ජි එක බුදුම විදියට සේව් වීමක් වෙනවා. එහෙම නැත්නම් නරක ෆයිට් කරන්න ගත්තොත් අය ඉවර කරන්න පුළුවන් ෆයිට් එකක් නෙමෙයි ඕක. මොකද ඉන්නෙම පිසෝ පිහාටෝනේ අප්පා. එකෙක්වත් නැහැ යම් විදියක කටයුත්තක් තියෙන එකෙක්. ඉන්නෙම අර විදියට පිසෝ පිහාට තමයි. ඉතින් ඉන්නේ හැම එකම ෆයිට් කරගෙන ෆයිට් කරගෙන යනවා කියන්නේ සෑහෙන දුර ගමනක්. සෑහෙන වෙහෙසකාරී ගමනක්. ඒ වගේ ගමනක් මග අරින්න තියෙන එකම දේ තමයි යන්න නරක කිව්වට ඇහෙන්නේ නැහැ. නරක තියුණාට පෙනෙන්නේ නැහැ. නරක කතා බහ වෙන්නේ නැහැ. අවධානයක් දෙන්නේ නැහැ. ඒ වෙනුවට හොඳ දේ, වටිනකමක් දිය යුතු දේ ඔස්සේ තමුන්ගේ කාලය ගත කරනවා. එහෙම ගත කරන කෙනෙක් හැම වෙලේම නියරදි දිහාවට, හොඳ දිහාවට තමයි ගමන් කරන්නේ. චෝක තමයි මේ සංසාර ගැටලුව විසඳන ක්‍රමේ. එහෙම නැත්නම් අර වැරදි දේවල් වලට ફોકસ කරන්න ගියොත් අහවරක් කරන්න බෑ. කවදාවත් ඉවර කරන්න බෑ. ඉච්චරට අසුචි තියෙනවා. ඒ අසුචි අතරේ අන තමුන්ට පුළුවන් ද මේ මැණික විතරක් අහුලගෙන යන්න. මැණිකට විතරක් වටිනකම දෙන්න පුළුවන්. අම්මෝ අසුචි මෙච්චර කඳු ගණන් පුරවලා කියලා කියන්න ගත්තොත් ඉවරයක් නෑ. ඒ වෙනුවට අන්න මේ ටික හොඳයි, මේ ටිකට මම වටිනකමක් දෙනවා, මේ ටික ගැන කතා කරනවා. දැන් අපි හිතමු අලුතෙන් සිහිය පුරුදු කරන කෙනෙක් ගත්තොත් අන්න ඒ වගේ කට්ටියක කතා කරන්න මට නිතර නිතර අවස්ථා ලැබෙනවා. ඉතින් ඔන්න දැන් අපි හිතමු ඇවිල්ලා දවසක් විතර පුරුදු කළා. දැන් මේ තැනත්ත එන්නේ. ඒ ඇවිල්ලා මොකද්ද කියන්නේ කියලා ගත්තොත් ඔන්න කියනවා අම්මෝ ස්වාමීන් වහන්සේ ඇවිද්දා ඇවිදිනකොට හිතවිලියාවා, අරකට හිත ගියා, මේකට සිහිය මුලා වුණා. සුළු මොහොතක්වත් මේ තියාගන්න අමාරුයි කියලා ඔන්න එන වැල්වටාරමක් කියනවා. නවත්ත ගන්න අමාරුයි, සෑමන්නේ විනාඩි 10 15 ඔය කොම්ප්ලේන් එක ඉදිරිපත් කරනවා. ඉතින් ඒ අතරේ ඇහුවොත් අනේ එක පියවරක් හරීමේ සිහියෙන් ගන්න පුළුවන් වුණාද, එක උස්මක් හරි සිහියෙන් අරගන්න පුළුවන් වුණාද කියලා ඇහුවොත් අන්න කියනවා එහෙම ඒවා නම් දෙක තුනක් තියුණා හාමුදුරනේ, ඒ වුණාට අම්මෝ අර ගෙදර දොරේ මතක් වෙනවා ඒවයි, ගෙදර ප්‍රශ්නයි, ඇඟේ පතේ අමාරුයි, කොන්ද රිදෙනවා, බඩ රිදෙනවා කියලා ඔන්න ආපහු අර දිහාවට අරන් යනවා. ඒ එක පියවරක් ගැන කතා කරන්න පුළුවන්ද කියලා කිව්වොත් ආපහු කියනවා ඔව් ඉතින් වැලි නම් පෑගුණා තමයි, ඒ වුණාට එහෙම නෙමේ ප්‍රශ්න, එහෙම නෙමේ අර කියන තියෙන තොරතුරු විස්තර ටික බවහන්සට කියන්න, මම මේ විදිහේ ප්‍රශ්න ගොඩක් අතරමැද තමයි ආවේ. අන්න ඒව ඔක්කොම මගේ හිතට වද දෙනවා කියලා ඔන්න දැන් එකින් එක දිග අරින්න ගන්නවා. ඉතින් බොහොම අමාරුවෙන් නවත්තගෙන නැවත නැවත කියන්න උත්සාහ කරනවා. අර ටික ඔක්කොම තිබිද්දී මෙන්න මේ එක පියවර ගැන විතරක් කතා කරන්න ශිල්පයක් දිනු කරගන්න පුළුවන්ද, එක හුස්ම ගැන විතරක් කතා කරන්න ශිල්පයක් දිනු කරගන්න පුළුවන්ද? ඕක තමයි මේ ප්‍රතිපදාව. අන්න අර සතිමත් එක පියවරක් ගැන කතා කරනවා, සතිමත් එක හුස්මක් ගැන කතා කරනවා, අර සියලු කුණු කන්දල් ඔක්කොම අතරේ. ඒකට අවධානයක් දුන්නොත් කවදාවත් ඉවර වෙන දෙයක් නෙමෙයි මේක. ඒ වෙනුවට අන්න ඒවා දැක්කේ නෑ වගේ, ඒවා නෑ වගේ තමුන්ගේ අවධානය, තමුන්ගේ රචනේ අන්න අර එක පියවරට එක හුස්මට දෙනවා. එහෙම දීලා බැලුවොත් ඊළඟ දවසේ අන්න තව පියවර කීපයක් ගැන කියන්න පුළුවන්. හා ඒ විදිහට පියවර 3-4ක් ගන්න පුළුවන්. ඒ විදිහට හුස්ම 4-5ක් ගන්න පුළුවන්. හිත එහෙම යනාතරේ මට පුළුවනි වැලි පෑගෙනවා කියන එක, කකුල කොහොමද වදින්නේ කියන එක, කකුලේ කොහොමද බර මාරු වෙන්නේ කකුල් දෙක අතර කියන එක නිරීක්ෂණය කරන්න. අර සියලුම කරදර බාධක අතරේ මට පුළුවනි මෙන්න මේ වැටෙන හුස්මක් දෙකක්, මේ ඇඟට දැනෙන රස්නේ හීතල, මේ ඇඟ තද වෙලා තියෙන ආකාරය අන්න ඒ විදිහට නිරීක්ෂණයක් කරන්න. එතකොට එන්නේ නිරීක්ෂණයට නියම බරක්, නියම වටිනාකමක් අපි දෙන්න ඉගෙන ගත්තොත් ඉතින් ඕකම තමයි ප්‍රතිපදාව. අර ටොන් ගණන් තියෙනවා අසුචි, නමුත් ඒවත් එක ගනුදෙනු කරන්න වෙන්නේ නැහැ. ඒවා යන්නේ අහෝසි අහෝසි වෙලා යනවා. ඒවා දැන් අපි අහලා තියෙනවානේ ඔය කර්මය පිළිබඳ ප්‍රතිපදා. දැන් මේ මේකේ සාමාන්‍ය මේ සූත්‍ර දේශනාවෙත් ඉදිරියට එනවා ඔය නිගණ්ඨනාට පුත්‍රගේ එහෙම ප්‍රකාශ, ඒ අදහස්. එතකොට ඒගොල්ලෝ කියනවා කර්මය කියන එක ගෙවල ඉවර කරන්න ඕනි. එහෙම ගෙවල ඉවර කිරීම සඳහා තමුන්ගේ ශරීරයට දුක් දෙන්න ඕනි, අලුතෙන් කර්ම රැස් නොකර ඉන්න ඕනි. එන්නේ විදිහට තමයි මේ ප්‍රතිපදාව ආහාර කරන්න පුළුවන් කියලා කියනවා. ඒතර එහෙම ගෙවල ඉවර කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ ගිහිලා අහනවා. ඒකත් අහන්නේ නිකන් උත්ප්‍රාසය දනවන ආකාරයෙන් පොඩ්ඩක් නිකන් විහිළුවට තමයි අරගන්නේ. ගිහිල්ලා අහනවා දැන් ඔය දැන් ඕගොල්ලෝ ඔය විදිහට කර්ම ගෙවනවා, දැන් කොච්චරක් ගෙවුණාද කවුන්ට් එකෙන්? දන්නේ නැහැ. තව කොච්චරක් ගෙවන්න තියෙනවද? දන්නේ නැහැ. ඉතින් වැඩක් නැහැනේ ඔය කරන වැඩේ. සමහරු කියනවා අන්න අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියනවා මොකද්ද මේ සැප සහිත ලෝකයක්, ඒකාන්ත සැප තියෙන ලෝකෙකට යන්න පුළුවන් මේ ප්‍රතිපදාව තුළින්. අමුතු විදිහේ ප්‍රශ්නයක් අහන මොකද්ද දැන් ඔයා මේ ජීවිතයේදී එහෙම ඒකාන්ත සැපයක් ලං කරගෙන තියෙනවද, නැත්නම් සැපයි දුකයි අතර මැදද ඔයා ඉන්නේ, සැප දුක කියන දෙකම තියෙනවද? ඒතර අර මනුස්සය කල්පනා කරලා ඉනවා එහෙම ඒකාන්ත සැපයක් නම් තාම ලැබිලා නැහැ, තාම තියෙන සැප දුක අතර හොමාරුවක් තමයි. එතකොට එහෙනම් දැන් සැප දුක අතර හොමාරුවක් තියෙන ප්‍රතිපදාවක ඉඳලා කවදා හරි දවසක ඒකාන්ත සැපයක් ලබන්න තියෙන පුළුවන් ස්ථානයකට යන්න පුළුවන් වෙයි කියලා හිතනවද? බෑනේ. ඉතින් කියනවා අයියෝ මමයි ගුරුන් ආසේ දෙන්නම මලා. මගේ මතෙත් කැඩුව ගුරුන්නාසගේ මතෙත් කැඩුවා අපේ වැඩේ ඉවරයි කියලා ඒ මනුස්සයම කියනවා. එතකොට කියනවා ඔගොල්ලෝ ඔය කරන වැඩේ අන්න ඉනි මගක් බඳිනවා. ඉනි මගක් බඳිනවා. එතකොට අහනවා මේ මොකටද ඔය ඉනි මග? මේ ලොකු තියෙනවා තාප්පයක් ඒක නගින්න තමයි මම මේ ඉනි මග බඳින්. එතකොට කොහෙද ඔය තාප්පේ තියෙන්නේ? දන්නේ නැහැ. කොයි දිහාවේද තියෙන්නේ? දන්නේ නැහැ. කොච්චර උස විතර තාප්පයක්ද ඔක? දන්නේ නැහැ. හැබැයි එන සීරියස් ඉනි මගක් බඳිනවා. ඔන්න ඔයාගේ කතාවක් ගැන තමයි මේ කියන්නේ. මේ නරකට ෆෝකස් කරොත්, නරක ගෙවල ඉවර කරන්න උත්සාහ කරොත්, කර්ම ගෙවල ඉවර කරන්න උත්සාහ කරොත් ආයි කවදාවත් ඉවර නොවන ගමනක්. ඒ අතරේ අහෝසි කියන අදහසක් තියෙනවා. මොකද්ද? අන්නර තමම ෆෝකස් කරනවා හොඳ දෙයකට විතරක්, අවශ්‍ය දෙයකට විතරක්. අනේ එතකොට ඉබේම අර ටික අහෝසි වෙලා යනවා. මේ ශාසනයේ තියෙන වචනයක් ඕක, කර්ම අහෝසි කර්ම කියලා දෙයක් තියෙනවා. මේ ප්‍රතිපදාව යෙදෙන කෙනෙක් කර්මේ ෂය කරනවා. එහෙම නැතු ගෙවල ගෙවල ඉවර කරනවා නෙමෙයි, ඒ වෙනුවට යම් කිසි විදිහක ෂය කිරීමක් කරන්නේ. අවධානයක් දෙන්නේ නැහැ, වටිනාකමක් දෙන්නේ නැහැ. ඒ නොදීම තුලින්ම අන්න ටික ටික ෂය වීමකට ලක් වෙනවා. ඉතින් ඕකම තමයි පොලියානගේ ග්ලෑඩ් ගේම් එක කියන්නේ. ඕක තමයි නරක තියෙනවා, ප්‍රශ්න තියෙනවා, ගැටලු තියෙනවා. ඒවා කතා කරන්න ගියොත් ඒ කතාව කවදාවත් ඉවර වෙන කතාවක් නෙමෙයි. ඒ වෙනුවට හොඳ ගැන ෆෝකස් කරන්න පුළුවන්ද? අයියෝ මටමයි උනේ, මගේ වමයි අප්සෙට් ගියේ, මේ වෙච්ච ප්‍රශ්න ගැටලු හින්දා අනිත් කට්ටියට නම් එහෙම මුකුත් කරදරයක් වුන්නේ නැහැ කියනට වැඩිය දකින්න පුළුවන්ද මොනවාරි හොඳ පැත්තක්? යන්තම් එකක් හරි ගියා, 10ක් වරදිද්දි අන්නේ හරිගේ එක ගැන ෆෝකස් කරන්න පුළුවන්ද කියන විමසීම තමයි තියෙන්නේ. එතකොට ඔය මේ මහායාන කතාවක් තියෙනවා. ඒකේ මෙන්න මේ කියන අදහස ඉදිරිපත් වෙනවා. හරි ලස්සනට මොකද්ද කියනවා? අන්න මේ ඒගොල්ලන්ගේ කතාවක් ඉදින් බුදුරජාණන් වහන්සේ වඩිනවලු. එතකොට සද්ධාව පිළිබඳ පරීක්ෂණයක් තමයි මේ කියන්නේ. සද්ධාව පිළිබඳ පරීක්ෂාවක් අන්න පුළුවන්ද මේ හොඳ පැත්තට විතරක් ෆෝකස් කරන්න? පුළුවන්ද මේ විදිහට වටිනාකමක් නිවැරදි තැනට විතරක් දෙන්න කියන පරීක්ෂාව තමයි තියෙන්නේ. එතකොට කෙනෙක් මේ මග වඩින බුදුන්ව දැකලා වැඳ වැටිලා කියනවා, අනේ බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේව දැකීම මට බොහොම ප්‍රිය දනවනෝ, මම බොහොම ගරු කරනවා, මට කියන්න පුළුවන් ද මම තව කොච්චර කල් යයිද මට නිවන් දකින්න, මේ දුක අවසන් කරන්න මට කොච්චර කල් යයිද කියලා ඒ විදියට අහනවා. එතකොට මේ තැනැත්තට බටපිටාවේ තියෙන අඹ ගහක් පෙනලා කියනවා, අන්න අර අඹ ගහ තියෙනවනේ, ඒ අඹ ගහේ ගෙඩි පිරීලා තියෙනවනේ, ඒ ගෙඩි කාල තියෙන ගානට කාලයක් ඔබට තව උපදින්න වෙනවා. එතකොට මේ තැනත්තාගේ මූණ හැකිලෙනවා. අයියෝ එපමණ දුකක් මට විඳින්න තියෙනවද කියලා අන්නර ශාස්ත්‍රුන් වහන්සේගෙන් පොඩ්ඩක් දුරස් වෙනවා. ඊට පස්සේ අන්න තව කෙනෙක් ආපහු අතර මගදී හම්බ වෙනවා. එතනත්තත් අර විදිහට වැඳ වැටිලා ගෞරව කළා, අනේ භාග්‍යවතුන් වහන්සේ බොහොම සතුටුයි දකින්න ලැබුණා, මට තව කොච්චර කල්යයිද මේ දුක කෙලවර කරන්න. එතකොට කියනවා අන්න අර අතන තියෙනවානේ ජම්බු ගහක්, ඒ ජම්බු ගහේ ගෙඩි පමණට කාලයක් ඔබට නැවත නැවත උප්පත්තියක් ලබන්න වෙනවා. අන්න එතකොට මේ තැනැත්තගේ මුණ අඳුරු වෙනවා. අයියෝ එච්චර දුකක් මම තව විඳින්න ඕනේද කියලා පොඩ්ඩක් දුරස් වෙනවා. හිතේ අප්‍රසාදයක් ඇති කරගන්නවා. අන්න සද්දා පොඩ්ඩක් පිරිහීමකට ලක් වෙනවා. ඊට පස්සේ තුන්වෙනි තැනැත්තෙක් හම්බ වෙනවා. මේ විදිහට යනකොට ඒ තැනැත්තත් අර විදිහට වැඳ වැටිලා තමන්ගේ සද්දා ප්‍රකාශ කළා, තමන්ගේ ගෞරවය කළා. අර ප්‍රශ්නෙම අහනවා. එතකොට ඒ ඇහුවාම අන්න ඒ අසල තියුණු සියඹලා ගහක් පෙන්නලා මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මොකද්ද? අන්න අර සියඹලා ගහ පේනවනේ. ඒ සියඹලා ගහේ කරල් පේනවනේ. අන්නේ පමණ සංඛ්‍යාවක් ඔබට නැවත නැවත උප්පත්ති ලබන්න වෙනවා. ඒම කිව්වාම අර තැනත්තා මූණට ලොකු සතුටක් ප්‍රමෝදයක් නගාගෙන කියනවා, කොච්චර කරුණාවන්තද භාග්‍යවතුන් වහන්ස, මට ඒ පමණ සුළු කාලයක් තමයි තවත් මේ දුක් විඳින්න ඉතුරු වෙලා තියෙන්නේ. ඒ පමණ සුළු කාලයක් තමයි තවත් මට මේ වෙහෙසක් දකින්න ඉතුරු වෙලා තියෙන්නේ කියලා මේ තැනැත්තා විතරක් අන්න හිතට ප්‍රසාදයක් ඇති කරගන්නවා. එතන මේ මහායාන කතාවක් මේ කියන්නේ. එතන කොහොම හරි එහෙම කියලා කියනවා, අන්න සියඹලා ගහ තමයි නිරූපණය කරන්නේ සද්ධාව. සියඹලා ගහේ තමයි මෙන්න මේ සලකුණ තියෙන්නේ. මොකද්ද මේ වටිනාකම දෙනවා? අන්න නිවැරදි දිහාවට. මෙච්චර ගොහර සංසාරයක අන්න මට තව සුළු කොටසයි තියෙන්නේ කියලන්න ප්‍රමෝදයක් හිතට නගා ගන්න. ඒ ගෙතිච්ච කතාවක් වෙන්න පුළුවන් කොහමාරේ. නමුත් අන්න මේ මෙන්න මේ කියන අදහස, නිවැරදි තැනට බරදීම පිළිබඳ අදහසක් මෙතෙන්දිත් ප්‍රකාශ කෙරෙන. ඉතින් ඔය සමහර විට අපිට දකින්න තියෙනවා ත්‍රිපිටකයේම සමහර අවස්ථාවල් කියනවා, අන්න නියපිට වැලි අරගෙන කියනවා මේකද වැඩි මොහොන් පොළොවේ වැලිද, පොළොවේ වැඩි වැලිනේ ස්වාමීන්. ඉතින් ඕක ඉතින් බැලුවහමත් මහ ගොඩක් නේ මේ පොළොව. ආ එහෙනම් හරි. එතකොට සන්න සෝවාන් කෙනෙක් මේ මාර්ගයේ අපි කියන්නේ ස්ට්‍රීම් එන්ට්‍රි කියලානේ, ඒ සෝතේට පැමිණිය. එතකොට ඒ විදිහේ කෙනෙක් අන්න දුරු කරපු දුක හරියට මහ පොළොවේ පස් වගේ, තව යාට ගෙවන්න තියෙන ප්‍රමාණය මේ නියපිට පස් වගේ. වැඩේ අන්න කොච්චර ප්‍රමාණිකින් මේ කටයුත්ත හවර කරාද කියන අදහස තමයි මේ දෙන්නේ. ඒ වගේ අර ගහේ ගෙඩි එච්චර ලොකු ගානක් නෙමෙයි මේ ගිහිල්ලා තියෙන ගමනේ හැටියට. ඒක බොහොම සුළු දෙයක්, මෙච්චරයි තව මට යන තියෙන්නේ. එහෙම කියලා හිතට ප්‍රමෝදයක් නාගා ගන්න පුළුවන් කියන අදහස තමයි මේ දෙන්න උත්සාහ කරන්නේ. එහෙම නැත්තම් අර විදියට වැරද්දට, අර විදියට නොවටිනා දෙයට අපි අවධානය යොමු කරොත් අන්න ඉතින් අසුචි කන්දක් මතුවලා එනවා. අර මැණික වැහිලා යනවා, මැණික අමතක වෙලා යනවා. ඉතින් අර අසුචි කන්ද ගැන කතා කරන්න පුළුවන්. එහෙම කතා කරනකොට මොකද වෙන්නේ? අන්න නොදැනීම අසත්පුරුෂයෝ පාප මිත්‍රයෝ වට වෙනවා. සත්පුරුෂයෝ හිමිහිට ඈත් වෙලා යනවා. අම්මෝ ඇත්ත තමයි, බලන්නක කොච්චරනම් කරදර බාධක වෙලාද, කොච්චරනම් ප්‍රශ්නද, කොච්චරනම් අසුචිත කියලා කතා කරන්න කට්ටිය ඕන තරම් හොයාගන්න පුළුවන්. ඒ අසත්පුරුෂයොත් එක්ක ඉතින් ලොකු බජවුවක් දාගන්න පුළුවන්. නමුත් අන සත්පුරුෂයෙක් ඉන්නව නම් නිහඬවම දුරස්සලා යනවා. මොකද හේතුව කොච්චර කළත් වැඩක් නෑ අන්නර මැණිකේයි බෙට්ටේයි අතර වෙනස අඳුරන් නැත්තම්. එහෙම අඳුර ගැනීමක් කරන්න බැරි නම් ඉතින් එතනත්ට කියන්න තියෙන බොහොම කනගාටුයි. බොහොම කනගාටුයි. තව සෑහෙන කාලයක් මේ දුක මේ විදියට විඳින්න වෙන්න පුළුවන්. මොකක්ද හේතුව? අන්නර වටිනකම අඳුරන් නැහැ. ඒ වටිනකම අඳුරන් නැහැ කියන්නේ ඉතින් අර පාරමී පිරිලා මදි කියන එක තමයි. නමුත් අන්න නිවැරදි විදිහට දක්ෂකමක් තියෙන කෙනෙක්, ඒ හැකියාව තියෙන කෙනෙක් හැම වෙලේම අර අසුචි කන්දක් තියුණත් ඒ අතරින් මැණික විතරක් තෝරලා අරගන්න පුළුවන්. ප්‍රශ්න අහන්නේ නැහැ ඇයි එහෙම වෙන්නේ, ඇයි ඒකම තෝරන්න ඕනේ, ඇයි අනිත් කට්ටිය මේ අගේ කරන දේවල් අගේ කරන්න බැරි අපිට කියලා එහෙම ප්‍රශ්න අහන්නේ. මේ වෙනුවට තේරෙනවා මේක තේරුවොත් මම දිනුම්, අර කන්ද තේරුවොත් මේ විදිහේ වෙහෙසක් පීඩාවක් තමයි මට ඉතුරු වෙන්නේ කියන වෙනස්කම ටික ටික ලං කරගන්න පුළුවනි. දැන් සාමාන්‍ය කතා බහ පිළිබඳ මතක් කරනකොට අන්න සමහර විට කෙනෙක් අපිට දකින්න පුළුවන් අන්න එයාගේ ඇතුළත එයාට තියෙන නොයෙකුත් ප්‍රශ්න ගැටලු. සමහර විට අපි කියන්නේ යම් යම් අතීතේ වෙච්ච වැරදි කරදර බාධක වෙන වෙන කට්ටියගෙන් ලැබපු පීඩා වගේ දේවල් අන්න අර ඒතනත තුළ හිර වෙලා තියෙනවා. එතකොට ඒ හිර වෙලා ඒ වගේ වෙහෙසක පීඩාවක ඉන්න කෙනෙක්ට සමහර විට ඒ පිළිබඳ කතා කිරීමත් ලොකු සහනයක් ලොකු විවේකයක් බවට පත් වෙනවා. එතකොට ඒ වගේ කෙනෙක් අන්න කතා කරනකොට නිය අහගෙන ඉඳීමම ප්‍රමාණවත්. සමහර විට ඒ අහගෙන ඉඳීම තුලින්ම අන්න මේ තැනතර ලොකු සහනයක් පහසුවක් දැනෙනවා. මෙන්න මේ විදිහට මම කතා කරා මේ තැනත්තා එක්ක. මුකුත් ලොකුවට කිව්වෙත් නැහැ. නමුත් අහගෙන ඉඳියා. ඒ අහගෙන ඉඳීම තුලින් අන්න මොකද වුනේ? මට ලොකු සැනසීමක් විවේකයක් හිතට මතුවලා ආවා. අර විදියට අර සමහර විට අවුරුදු ගණන් හිත තුල හිර කරගෙන මානසික රෝග කායික රෝග දක්වාම වර්ධනය වෙමින් ගියපු යම් යම් ගැටලු පීඩා වගේ දේවල් අන්න ටිකක් ප්‍රකාශ කිරීම තුලින් මට සහනයක් ලැබුණා. ඒ විදිහේ නිහඬ අහගෙන ඉඳීමක් සමහර විට කරන්න වෙනවා. වෙන කෙනෙක්ගේ පහසුව තකා වෙන කෙනෙක්ගේ සැනසීම තකා. ତୋରି වගේ අවස්ථාවල අන්න කල්යාණ මිත්‍රයෙක් විදිහට තමන් පොඩක් හන්දීගෙන ඉන්නවා. මොකද්ද මේ කියන්නේ කියන එක අහගෙන ඉන්නවා. යම් කිසි අවධානයක් දීගෙන ඉන්නවා. නමුත් මොන අදහසින්ද අර මේ තැනත්තට යම් කිසි පහසුවක් විවේකයක් සලසන අදහසින්. මම දන්නේ පැවිද්දෝ විදිහට අපිට වගේ කොන්ත්‍රාත් සෑහෙන එනවා. ඉතින් පොඩ්ඩක් ඉතින් අහගෙන ඉන්නවා. කන් දීගෙන ඉන්නවා. ඉතින් අතරමැද ටිකක් ඇහෙනවා. සමහර වෙලාවට ඉතුරු ටික අතරමැද හැලෙනවා. ඉතින් එහෙම කරන එක හොඳද කියලාත් කෙනෙක් අහන්න පුළුවන්. නමුත් බෑනේ ඔක්කොම අහන්න ගියොත් මේ වෙනම ලෙඩක් හැදෙනවනේ. කතාවක් තියෙන වේදාමලා කියලා එකක්. මොකද්ද? අන්න අර වෙදෙක් ඉඳියලු. එන එන ලෙඩාගේ ලෙඩේ තමුන් ඇඟට අරගෙන සුව කරලා යවනවලු මොකක් හරි මැජික් එකකින්. එතකොට අපි හිතමු කුෂ්ඨ රෝගියෙක් ආවත් අන්න කුෂ්ඨේ මම බාරගත්තා, ඔයා සුවයි ගියා. ඊට පස්සේ කෝවිඩ් කාරයෙක් ආවත් ඔන්න මාට කෝවිඩ් අත දික් කරපු පමණින් ඔයා සුවයි ගියා. ඉතින් ඔව මම ටික කාලයක් යනකොට මොකද වුනේ? අන්න වේදාමලා. ඒ එන එන ලෙඩ ඔක්කොම ඇඟේනේ. ඒක නිසා පොඩ අහගෙන ඉන්න ඕනේ. හැබැයි පොඩ්ඩක් නිකන් ඇඟටම අරගන්නේ නැතුව නිකන් ෆුල් සීරියස් අහනවා, ඔලුවත් වනනවා. බලනකොට අවධානය තිවිලා තියෙන්නේ වෙන දිහාවක. හැබැයි අර අවස්ථාවට ඉඩ දීලා තියෙනවා. ඒකට පොඩි වටිනාකමක් දීලා තියෙනවා. දෙන්නේ විදිහේ අහුම් කන්දීමක් සමහර විට ප්‍රයෝජනවත්. ඒ වටපිටාව ඉන්න කෙනෙක්ට ගොඩක් පහසුවක් සැලසෙන්න පුළුවන්. මම නම් වගේ වෙලාවට කරන්නේ මේ අහන්නේ නැහැ, ඇහෙන්න ඉඩ දෙනවා. ඇහෙන ටිකක් තියෙනවනේ. අහන එකේ ඇහෙන එකේ අතර වෙනසක් තියෙනවා. ඒතර එන්නේ මේ ඇහෙන ටිකට ඉඩ දෙනවා. අහන්න යන්නේ නැහැ. හැබැයි අහන්න ගියොත් වැඩි අමාරු වැඩි. ඒතර ඇහෙන ටිකක් තියෙනවා. ඔගේ දැන් සාමාන්‍ය වචන 100ක් විතර කියනකොට වචන කොහොමද 10ක් 15ක් නිකනුත් ඇහෙනවා. අනේ ඇහෙන ටික අහගෙන ඉන්නවා. අමාරුවෙන් ආයාසෙන් අහන්න යන්නේ නැහැ. hearing සහ listening අතර වෙනස තමයි මම මේ කියන්නේ. එන්නේ hearing part එකට තැන දීලා ඉන්නවා. එතකොට හිතවිලිත් එනවා. වටපිටාවේ රැහැයියොන්ගේ සද්දත් ඇහෙනවා. ඊළඟට සැලලිහිනියෝ ලස්සන සංගීතරාව පවත්වනවා. ඒ අතරේ අන්න කෙනෙක් කතා බහකුත් කරනවා. අතරෙන් ඇහෙන ටිකක් තියෙනවා. අන්න ඒක තමයි මගේ පොතේ හැටියට අන්න නියමම පෙරලා ගත්තා වගේ ගත යුතු ටික. මොකද ඇහුණ ටික තමයි ඒ. ඒක තමයි හරියටම ඇතුළට ආයුතු කොටස. එන ඒ ටිකත් එක්ක ඇති, මේ ටිකත් එක්ක යන්න පුළුවන් ගමනක්. අන්න ඒ කෙනාටත් පහසුවක් තියෙනවා. මටත් අර වෙදාමලා කියන ලෙඩේ හැදෙන්නේ නෑනේ. ඒකල් ලොකු දෙයක්නේ. ඉතින් මේ විදිහේ ගමනක් තමයි තියෙන්නේ. මේ විදිහට ටික ටික අන්න මේ අපි ප්‍රතිපදාවක යනකොට අන්න වටපිටාවේ ඉන්න කෙනෙක්ටත් පහසුවක් ලං වෙලා එන්න පුළුවන්. වටපිටාවේ කෙනෙකුත් සමහර විට සහනයක් ලං කරගන්න පුළුවන්. විශේෂයෙන් ඔන්න ඔය කරදර බාධක පීඩා හිර කරගෙන ඉන්න කට්ටිය ගොඩාක් දුරට ඒගොල්ලන්ට කතා කිරීමම සුවයක්. කතා කරලා යම් කිසි විදිහක ප්‍රකාශ කිරීමම සොයක්. නමුත් බලන්න ඕනේ ටික ටික සතියකින් දෙකකින් තුනකින් හතරකින් මේගොල්ලන්ව නියර දිහාවට ගන්න පුළුවන්ද? නැත්නම් හැමදාම අර කුණු ගොඩේම වැටි වැටි ඒක පිළිබඳවම කතා කර කර ඉන්නවාද කියන පරීක්ෂාවක් තියෙනවා ඉතින් එතන. එහෙම වැටි වැටි ඉන්නවා නම් ඒකම ඉන්නවා නම් ඒකට මගේ දෙනවා නම් ඉතින් අමාරුයි. අමාරුයි. ඒ කියන්නේ සමහර විට එයාට තව කල් දෙන්න ඕනේ. එයා තාම සුදුසු නැහැ මේ වගේ පරීක්ෂණයක් සඳහා, මේ වගේ ප්‍රතිපදාවක් සඳහා. නමුත් සුදුසු කෙනෙක් ඉන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට අන්න තේරෙනවා ටික දවසක් කරනකොට, ටික දවසක් අයිවාරු ගහනකොට තේරෙනවා මේ අහගෙන ඉන්නේ මේක ඇහිීමේ අදහසකින් නෙමෙයි, ඒ වෙනුවට මට වෙන කරුණක් පෙන්නුම් කරන්න, වෙන දෙයක් පිළිබඳ දිසානතියක් පෙන්න අදහසින් තමයි මේ අහගෙන ඉන්නේ කියන පණිවිඩය යට යනවා. එහෙම නැත්තම් ඉතින් අපි අහන එක චර තේරුමක් ඇති වැඩක් නෙමෙයි. මොකද මට පහසුකුත් නැහැ, ඒ තැනැත්තට පහසුකුත් නැහැ. ඉතින් එන්නේ විදිහේ විමසීමක් කරලා බලන්න. හැමදාම ඔය කයිවාරු කියන ඒවා අහගෙන ඉඳලා ඉඳලා වැඩකුත් නැහැ. ඒ වෙනුවට හැම වෙලේම පොඩ්ඩක් එයාට චැලෙන්ජ් එකක් දෙන්න ඕනි. හරි අහනවා මම, හැබැයි අහන්නේ මෙන්න මේ වගේ අදහසකින්. ඔබට එන්න පුළුවන්. එහෙම බැරි නම් ඉතින් අමාරුයි. දවසක් දෙකක් තුනක් යනකොට වැඩේ අමාරු වෙනවා. එතකොට කියන සමහර විට අම්බෝ පුදුම එක්කෙනෙක් තමයි, පුදුම මේ මේ කතන්දර තමයි, දවස් දෙක තුනක් අහගෙන ඉඳියා ඊට පස්සේ තොක්කක් යන්න කියලා. චයින්න වෙනවනේ නැතුව බෑනේ. නැතුව අහගෙන ඉඳලා ඉඳලා ඉවර කරන්න ගියොත් එහෙම මේ මේ වටපිටාව ඉන්නේ වුණුත් අල්ලගෙන තමයි අපායට යන්නේ. ඒක නිසා අන්න ඒ වගේ අවස්ථාවක බලන්න මේ ඇහිීම තුළින් මේ කියන එක්කෙනාට පහසුවක් ලං කරලා දෙන්න පුළුවන්ද? සතියක් දෙකක් තුනක් ඔය ඉදිරිය යනකොට වෙනසක් ඇති කරන්න පුළුවන් නම් අන්න කමක් නැහැ. එහෙම නැත්නම් ඉතින් ඔය වචන අහගෙන ඉන්දියා කියලා එච්චර තේරුමක් නැහැ. මේ හැම කෙනාවම ගොඩ ගන්නත් බෑ. අන්න ඒ විදිහේ විමසීමක් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් ඔය කියන්නේ අහගෙන ඉන්නවා නම් ඉතින් සාමාන්‍ය සමාජයේ තියෙන ස්වභාවනේ ඔය තියෙන්නේ. අපි ඔර ඉස්සර ඔෆිස් එකේ මම වැඩ කරපු තැන ලෙඩත් වුණා මිර සින්ඩ්‍රෝම්. මොකද්ද අන ලොක්කා මොනවද කියන්නේ? ඒක කී කී ඇවිදිනවා. එතකොට අන මිනිහා ඇවිල්ලා දවසක් කියන වැරදිලා වගේ, ආ මේ 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 ඉන්වෙන්ටරි වැඩිද කොහෙද? ඒකයි නේ මේ ප්‍රශ්නේ කියලා නිකන් මේ අනගවන් නිකන් අර දැක්කට කිව්වා. ඊට පස්සේ ඔන්න සතියක් විතර යනකොට ඔක්කොමලා කියනවා මොනවද ඉන්වෙන්ටරි වැඩි? ඒකයි මේ වැඩේ. දැන් මේ ෆැක්ටරි ඉන්නේ උන් වැටිලා මේ එදා ඉඳලා. ඒ වුණාට කියනවා ඉන්වෙන්ටරි වැඩි එක තමයි වැඩේ. ඒක තමයි ප්‍රශ්නේ. ඊට පස්සේ ආපහු මාසෙකින් දෙකකින් ඇවිල්ලා අර මනුස්සයා කියනවා ආ මේ 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 මැෂින් වල හැම වෙලේම බ්‍රේක් ඩවුන් නේ. ඊට පස්සේ තව සතියක් විතර යනකොට අන්න අර ෆැක්ටරි එච්චර කාල වැටිලා ඉන්නේ උන් ටික අලුතෙන් හොයාගත්තා වගේ කියනවා මේ මැෂින් බ්‍රේක් ඩවුන් නේ. ඒකයි මේ අපිට වැඩ කරන්න බැරි. මේ මැෂින් හැම වෙලේම කැඩෙනවා. ඒකයි මේ ප්‍රශ්නේ කියලා අන්න කිව්වා. මිර සින්ඩ්‍රෝම්. අන්න ලොක්ක මොනවද ගන්නෙ? ඒ අදහස මේකගේ ඔළුවටත් එනවා. හැවිල්ලා ඒක ස්ථිර කරන්න ඊට පස්සේ එන වාද විවාද. අර අන්දරේගෙත් කතාවක් තියෙන්නේ. මොකද රජා යනවලු ඇතා පිට යන ගමන් ඇමති ටිකයි අන්දරේ ඔය කට්ටියනවලු පිටිපස්සෙන් පයින්. එතකොට අර ඇතා පිට යන රජා කියනවලු කොළ ගහක කොළයක් දෙයක් ඉඹලා කියනවලු මේ ඇමතිවරුනේ මේ උරුලෑ ගඳක් නැනේ කියලා ඔන්න කොළ බිම දානවලු. ආපතා ටික තුරක් යනවලු ඇතාගේ පිටන යන්නේ ඔන්න කොළයක් කඩලා ඇමතිවරුනේ මේ උරුලෑ ගඳක් නැනේ ඇමතිවරුනේ මේ උරුලෑ ගඳක් දැනේ අර බිමෙන් එනේ උන් ටිකත් අර කොළේ ඉඹලා ඇත්ත තමයි රජතුමනි උරුලෑ ගඳක් තියෙනවා තමයි ඇත්ත තමයි මේ කොළෙත් තියෙනවා තමයි ඇත්ත තමයි අර කොළෙත් තියෙනවා තමයි උරුලෑ ගඳක් දැනේ. ඊට පස්සේ ටිකක් කියලා ගිහලා අන්දරේ කියනලු ඒක පුදුම කතාවනේ රජතුමනි ඔය ගස් උඩ කොහෙද උරුලෑ ඔය ගානට කොහොමද උරුලෑවෙක් යන්නේ උරුලෑව යන්නේ බිමනේ. අන්න අන්දරේ උඹ විතරයි ඇත්ත කතා කරේ උඹ විතර ඇත්ත කතා කරේ මුන් එන අනිත් ඒවා ටික ඔක්කොම එනවා මා වන්දන්න. ඒක තමයි ස්වභාවය ගොඩ දෙනෙක්ගේ ස්වභාවය උරුලෑ ගඳක් දැනේ. ඉතින් අන්න ඒ වගේ වටපිටාවක ඉඳද්දී අපි බලමු තම තමුන්ට පහසුවක් තම තමුන්ට සැනසීමක් ළඟා කරගන්න ප්‍රතිපදාවක් දිහාවට යන්න පුළුවන්ද කියලා. ඉතින් කතා බහ පිළිබඳ මං හිතන්නේ ඇති කතා කරා. මම ඉතින් ගිය සතියේත් කතා කරලා අදත් ඉතින් ඒකම කතා කරන හින්දා අලුතින් වොයිස් එකකුත් ඉන්ස්ටෝල් කරගෙන ආවා. මොකද එකම කටහඬෙන් බණ කියනකොට ඒකෙත් ගතියක් නැහැනේ. ඉතින් ඒක හින්දා බලමු අනිත් දවසේ නම් අනිවාර්යයෙන් තව ටිකක් කොහොම හරි ඉස්සරහට ය아가න්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනාවෙන් අපි අද දිනට ධර්ම දේශනාව අවසන් කරමු.
සාදු සාදු සාදු. කෞරුණීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පසුගිය දිනවල අසනීප වී සිටියත් අපගෙන අනුකම්පාවෙන් පවත්වාගෙන මේ ධර්ම දේශනා මාලාවේ අද දින පැවැත් වූ ධර්ම දේශනාව අපට නිතරම හිතේ තබා ගන්නට නිතර නිතර මෙනෙහි කරන්නට ඉතා වටිනා ධර්ම දේශනාවක් වුණා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේට ඔබවහන්සේගේ දෙපා නැමත ගෞරවණීය කෘතඥතාවයේ පින්දීමෙන් පුද කරනවා. ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාදු සාදු සාදු. ඉරු සභාවට කාලය දෙනවනම් ඊට පස්සේ මම වචනාව
කරනවා. ඒ සම්බන්ධයෙන් කාර්ය ප්‍රශ්න තියෙනවා නම් ධර්ම දේශනාව සම්බන්ධයෙන් දැන් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකල් ස්වාමීන් වහන්සේ මට නිකන් අහපු ගැටලුවක් මම අද ධර්ම දේශනාව සම්බන්ධයෙන් නිශ්ශබ්ද ස්වභාවය ගැන කතා කරපු නිසා ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ හියරින් ඇන්ඩ් ලිස්නින් ගැන කතා කරපු නිසා සමහර වෙලාවට දැන් එහෙම කතා ලිස්නින් ගැන ලිසන් කරගෙන ඉන්නකොට සමහර වෙලාවට කරන්න වෙනවනේ. දැන් මයින්ඩ්ෆුල් ලිස්නින් එකත් එක්ක අපි බලනකොට අපි කතා කරලා තියෙනකොට ඒ ඉග්නෝ කරනවා වගේ නිකන් ඇහෙන එක දැන් මේ ධර්ම මාර්ගය යනකොට අත්‍යවශ්‍ය දෙයක් තමයි. නමුත් මම දැන් ඔෆිස් එකේ වැඩ කරනකොට වගේ එහෙම කරනකොට මයින්ඩ්ෆුල් ලිස්නින් කරනකොටත් මයින්ඩ්ෆුල් ලිස්නින් කරගෙන දැන් මීටින් එකට ගිහලා අහන් ඉන්නකොට ධාරණය කරගන්න පුළුවන් ප්‍රමාණය වැඩි. ඒ දෙක අතර පොඩි කන්ට්‍රඩික්ෂන් එකක් තියෙනවා වගේ කියලා මට හැඟුණා අද මේකෙදි. ඔබ වහන්සේගේ අදහස කොහොමද ස්වාමීන් වහන්සේ?
ඇත්තටම මේ ඔය දැන් අපි හිතනවා හියරින් සහ ලිස්නින් වලදී ලිස්නින් පැත්තට වැඩි බරක් දෙන්න පුළුවන්. එහෙම අවස්ථා ඇතරම සමහර වෙලාවට දැන් ඔය රැකී රක්ෂා කරනකොට ඒ වගේ අවස්ථාවලදී මතුවලා එන්න පුළුවනි. අධ්‍යාපන කටයුතු කරන කට්ටියට ඒ වගේ අවස්ථාවලදී මතුවලා එන්න පුළුවන්. නමුත් මම මේ ප්‍රතිපදාවක පැත්තෙන් කතා කරොත් එහෙම නැත්නම් යම් කිසි විදිහක අපි හිතමු දැන් අපි මේ ලොකු ලොකු ඉලක්ක ආර්ථික ඉලක්ක ඔස්සේ ගමන් කරන ගමනක් නෙමෙයිනේ. ඒ වෙනුවට වෙනස් වෙන ගමනක් තමයි යන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක මට හිතලා තියෙනවා මගේ පැත්තෙන් මට දැකිලා තියෙන දෙයක් තමයි ඒ ඊයරින් පාට් එකත් ඇති හොඳටම යැපිලා ඉන්න. ඊට වැඩිය ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඉස්සර දැන් බණක් වුණත් අහනකොට ඉස්සර ලිසනින් කියලා අපි හිතමුකෝ පැයම අහගෙන ඉන්න තමයි උත්සාහය තියෙන්නේ. නමුත් කාලෙත් එක්ක කෙනෙක් සමහර විට මේ සභාවෙ ඉන්න පිරිස වලටත් ඇහිලා ඇති කම්ප්ලේන් එකක් අරන් එනවා. මොකද්ද පැයක් බැන ඇහුවා මුකුත්
මතක නැහැ.
කියපු දෙයක් මතක නැත. ඒක ඒක නිකන් අර නිකන් කියන්නේ ඇහුවාම හිතෙන්නේ මේ නිින්ද කිල්ල කියලා. නෑ වුණාට අවදිව ඉඳියා නම් ඔතන තියෙන 아무තු පණිවිඩයක් මොකක්ද යන්න අර යාට තවදුරටත් බණේ එතන ඇහිය යුතු කොටසක් තිබිලා නැහැ. සමහර විට බණෙන් ඒ ටිකෙන් වෙච්ච වැඩේ වෙලා ඉවර ගතියක් තියෙන්න පුළුවන් එතන. ඉතින් අර එනවා යනවා. එතකොට ඒ අපිට හිතුණාට මුකුත් ඇතුළට ගියේ නැහැ කියලා එයාගේ ජීවිතයේ අදාළ අවස්ථාවලදී ඒක ගැළපිලා එනවා. අර අර අහගෙන මතක් කරගෙන ඉන්න කට්ටියට එහෙම වෙන්නේ නැහැ. ඒකයි තියෙන අවුල. එතකොට අර විදියට අර සුදුසු අවස්ථාවේදී සුදුසු විදියට ධාරණය වෙනවා. ඒක ආයේ කවුරුත් කරන්න ඕනේ නැහැ. විවේක මනසෙන් ඉන්නවා නම්. හැබැයි මම කියන්නේ ගෙදර දොර ප්‍රශ්න මේ කල්පනා කර කර බණ ඇහුවා කියන එක නෙමෙයි මේකේ අදහස. ඒ වෙනුවට විවේක මනසෙන් ඉඳියොත් ඒ මනස අවශ්‍ය දේ දරා ගන්නවා, අනවශ්‍ය දේ ලිස්සලා යවනවා. ඒ ස්වභාවයේ හරිම නැචරල්. එහෙම නැත්තුව අපි ફોકસ කරලා අහන්න පුළුවන්, අපිට අහලා බලන්නත් පුළුවන්. මම ඔබ හොඳට පරීක්ෂා කරලා තියෙනවා. නමුත් මට තේරෙන දේ තමයි අර ඇහෙන ටික ප්‍රමාණවත්, ඇතුළට යන ටික ප්‍රමාණවත්. ඒක තමයි ස්වභාවික ක්‍රමේ. ලීස් ෆ්‍රික්ෂනල් පාත් එක ඒක තමයි. එතකොට එහෙම යනකොට ටික දවසක් යනකොට තේරෙනවා අමුතු ভাইබ්‍රේෂන් එකක් අපිට කනෙක්ට් වෙනවා. ඊට පස්සේ එයාට ආයි ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. එයාට තේරෙනවා මේ මේ අවශ්‍ය ටික ඇහෙනවා. ඒ ඇති හොඳටම. සමහර විට ඒවලේ මතකත් නැහැ. නමුත් පස්සේ වෙලාවක ඒක ප්‍රයෝජනෙට එනවා. පස්සේ වෙලාවක උදව්වට එනවා. ඒකෙන් හින්දා ඔය දෙක අතර පරීක්ෂණයක් කරලා බලන්න. එක එක්කෙනාගේ බැලන්ස් එකත් වෙනස්නේ. නෝර නිරෝෂ්ට පස්සේ දවසක් කියන්න පුළුවන් මගේ පැත්තෙන් මේමයි. මම ටිකක් කොහොමද යන්නේ නිකන් අනිත් පැත්තට දැන් ඔය සතිපාසල උනත් කරනකොට තේරෙනවා. දැන් හුස්ම බලන්නේ කොහොමද මං එපා කියනවා.
එහෙමනේ. ඒකෙන්
කකුල එක දින එකනේ කරන්නේ. ඔව්. අපි කොහොමද ෂෙයර් එකක් කරා මොකද්ද?
Thank you. බොහොම ස්තුතියි තනවලද මේ කිව්වා.
Hearing listening. හරිද? එන්න අපි කරානේ සති ගානක් කරානේ අන්තිමට ගිහිල්ලා
කරානේ.
Listening. ඒක තමයි සවන්. ඒක කියලා.
එතන කියන්නේ එහෙම අපි ඒක තමයි ඒ ප්‍රතිපදාවක් ගැන අපි එතන කතා කරපු නැති නිසා දැන් අපි දැන් ඔබ වහන්සේ මා වුණත් දැන් මේ සතිපාසලේ වුණත් ඔය හියරින් ඇන් ලිස්නින් ගැන එතන අපි මම හිතන සති 6ක් විතර ගියානේ ඒ මයින්ඩ්ෆුල් ලිස්නින් ගැන ඒ ටොපික් එක. ඉතින් ඒකෙදි දැන් මයින්ඩ්ෆුල් ලිස්නින්ම අපි ප්‍රොමෝට් කළා දැන් හැබැයි මේ ප්‍රතිපදාවට එනකොට ඔක වෙනකොට දැන් ඔෆිස් එකේ වැඩ කරනකොට වුණත් සමහර මීටින්ග්ස් තියෙනවා ඉතින් මෙලෝ රහක් නැහැ. ඒ වගේ දේලකට ඉතින් මයින්ඩ්ෆුල් ලිස්නින් නෙමෙයි නිකන් ඇත්තටම අර තමන්ට අදාළ දේ විතරක් අහගෙන ඉන්නවා කියන එක තමයි ලිස්නින් හියරින් කියලා. ඒතකොට මට තිතිච්ච දෙයක් තමයි දැන් ඒතකොට මම ලිස්නින් කරන්නේ නැතුව දැන් මගේ ඇඟට අරගෙන පොඩ්ඩක් මේ ඒ නැති අර ඔබ වහන්සේ කිව්වා වගේ අවශ්‍ය දේ විතරක් අහන සියලු වචන අවශ්‍ය වෙන්නේ නැති ගමනක් වගේ තමයි දැනුනේ. ඒකයි මට අහන්න ඕනේ මේ දෙකේ පොඩි පොඩි කන්ට්‍රඩික්ෂන් එකක් යන ගතියක් තියෙනවා. හැබැයි ඉතින් අර ප්‍රතිපදාවත් එක්ක යනකොට එකක් නමුත්
සාමාන්‍ය ඔය දැන් අපි සතිපාසලේ ඔය දෙක සෙපරේට් කරන්න හැදුවට එහෙමත් නැහැ. අනිවාර්යෙන් මේ 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 දෙකම එකයි. හැබැයි මේ අර ගොඩාක් ඉතින් අර ඇග්‍රෙසිව් විදිහට යන කෙනෙක්ට මේක නොගැලපෙන්න පුළුවන්. මගේ මේ මේ අධ්‍යාපන කටයුතු එක ගැලපෙන්නේ නැහැ, මගේ ෆයිනෑන්ෂියල් ඉලක්ක එක ගැලපෙන්නේ නැහැ කියන අදහස එන්න පුළුවන්. නමුත් ඒ වගේ කෙනෙක්ට අපි කියනවා ගිහිල්ලා බලන්න. ටික කාලයක් යනකොට තේරෙනවා මේ ඇත්තටම අවශ්‍ය ටික එනවා කොහොමත්. අනවශ්‍ය හැලිලා යනවා විවේක මනසෙන් ඉඳියොත්. ඒක තමයි පරිණත වෙනවා මහා බිස් ලොකු බිස්නස් කාර්යයකට වෙන්නේ. ඒක තමයි මම මුල් කාලේ නේ තටමලා ගියන්නේ. අන්තිම වෙලාවෙ එන්නේ මොකද්ද? යනුසෑ ඉන්නවා සමහර විට ඔහේ ඉන්නවා. ඇහෙන්නේ වචනයයි දෙකයි.
එහෙමයිසේ
ලෙක්චර් එකකට වාඩි වෙලා ඉන්නවා ඇහෙන්නේ වචනයයි දෙකයි. ඔබ තමයි ක්‍රමේ පරිණත වෙනවා කියලා තමයි අන්තිමට කියන්නේ.
එහෙමයි තමයි. එහෙමයි ස්වාමීනි. පැහැදිලි තේරුම් ගන්න අවශ්‍යයි. සුශාන්ත සුසන්ත ඔයාට අවස්ථාව තියෙනවා. තප්පරයක් ඉන්න. දැන් පුළුවන් කතා.
තේරුම් ගන්න ස්වාමීනි එහෙනම්ද?
එහෙනම්.
ස්වාමීන් වහන්සේ මට වහන්සේගේ ධර්ම දේශනාවේදී කියවෙච්ච දෙයක් මේ දවස්වල සිදුවෙන දෙයක් නිසා මට මේක අහන්න සිතුනේ. මේ මම දැන් මාස 8ක වගේ ඉඳලා සතිමත් සක්මන සහ සතිමත් හිඳ ගැනීම ආනාපාන සතිය කරනවා. දැන් මාසයක් එකමාරක් විතර ඉස්සේ පහුගිය කාලේ නම් ඉතින් හොඳට දැනීම් තිබුණා. වාර්තා ලිව්වා එක දිගට. ඇත්තටම හුස්ම මුල්ලදී හොඳට ඕලාරිකව දැනිලා ගෙවිගෙන ගිහිල්ලා නොදැනෙන මට්ටමට එනකම්ම නොදැනෙන තැනකට පවා ගියා. නමුත් දැන් මාසයක් විතර තිස්සේ ඔහේ ඉන්නවා, ඉඳගෙන ඉන්නකොට ඉන්නවා. ඒකේ ලියන්න දෙයක්වත් නැහැ. ලියන්න ගත්තර ඇතර වார்த்தාවේ මට අලුතෙන් මොනවත් ලියන්න දෙයක්වත් නැහැ. ඉඳගෙන ඉන්නවා. සිහිය තියෙනවද නැද්ද කියලාත් ඇතර ගොඩක් කලවට සිහිය කියන්නේ අරමුණේ නැහැ, නැහැ කියලා දැනෙන්නේ ඒක ඉවර වෙලා, ඒ කියන්නේ අපි අරමුණෙන් පිට ගිහිල්ලා ගොඩක් වෙලා ඉදිරිය පස්සේ තමයි දැනෙන්නේ. අනික මම එදිනෙදා කටයුතු කරගෙන යද්දි නිතරම කාර්යාල කටයුතු, ගෙදර කටයුතු කරගෙන යද්දි මම ඒ අදාළ එක එක වෙලාවට ඉරියව් වෙනස් වෙන විදිය, ඇවිදිනවා නම් ඇවිදින විදිය, බත් කනකොට ඒක දැනෙන විදිය, ඔෆිස් එකේ වැඩක් කරනකොට ඒක දැන කරන විදිය ගැන දැනුවත් වුණා. නමුත් දැන් මාසයක් වගේ ටිකක් කාලෙක ඉඳලාම දැන් ඒක දැනෙන්නෙත් නෑ. කියන්නේ වැඩේ කරන වෙලාවට වැඩේ කරනවා, වැඩේ කරලා ඉවරනාට පස්සේ තමයි දැනෙන්නේ අකෝ මේක මම සිහියෙන් කරේ නෑ නේද කියලා. ඉස්සෙල්ලා ඇත්තටම එහෙම නෑ. මාස 6ක් 7ක් විතර යනකම් එක දිගට මම මේක හොඳට ප්‍රැක්ටිස් කළා. ඉතින් මට දැන් ඔබ වහන්සේගේ දේශනාවේදීත් ඔබ වහන්සේ කිව්වා අර කෙනෙක් නිකන් අර ඒක අර ඇත්තටම ලියන්න දෙයක්වත් ලියන්න දෙයක් නැති වෙනවා වගේ කියලා. දැන් මට තේරෙන්නේ නැහැ මෙතනදි. දැන් ඇත්තටම මට තේරෙනවා. නමුත් ගමනේ මගේ සිතේ වෙනසක් වෙලා නැහැ. මම ගමන යන්න හැම වෙලාවම ඉතින් එකඟතාවයේ ඉන්නේ. මම දන්නවා මේක වැරදියට නෙමෙයි යන්නේ කියලා. නමුත් අර ඒ වගේ වෙලාවකදී නිකන් පොඩි පසුබෑමක් එනවා වගේ කියලා දැන් තේරෙනවා. ඉතින් ඒක ගැන ඔබ වහන්සේකින් අවවාද අනුශාසනාවක් බලාපොරොත්තු වෙන තමයි ඇත්තම කතා කරන්නේ. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි. එතකොට ඔබගේ අවස්ථාවක මම හිතන්නේ මේ 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 විදිහේ කතා බහ කෙරීම, ධර්මය ඇසීම, Q&A වලට සම්බන්ධ වීම ඔබ සුද්ධ වෙන්න හේතු වෙන්න පුළුවන්. ඉතින් මේ ඕක පළවෙනි කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි තේරුම් ගන්න ඕනේ මේ වැරදිලා නෙමෙයි හරි ගිහිලා තියෙන්නේ. මොකද්ද මේක මේ බඳ වෙන්න ඕනේ. බඳ වුණ නැත්නම් ඒක මේ ඉදිරි ගමනක සලකුණක් නෙමෙයි. අනිවාර්ය ටික දවසක් යනකොට මේක බඳ වෙනවා. ඒ බඳ වීම හොඳ සලකුණක්. එතකොට තොරතුරු විස්තර තියෙනවා ආදුනිකයෙක්ගේ. නමුත් කාලෙත් එක්ක ඒවා අඩු වෙලා යනවා. බොහොම පැයක් ඉඳියා, පැයක් සක්මන් කරා, පැයක් වාඩි වෙලා ඉඳියා. නමුත් කියන්න තරම් එහෙම විස්තරයක් නැහැ කියන අත්දැකීමක් එන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි අර මේ මොකද්ද අදින කෙනෙක්ගේ මනස ගොඩක් කම්ප්ලිකේටඩ්, ගොඩාක් මේ සංකීර්ණයි, ලොකු අදහස් විචිත්‍රවත් දේවල් තියෙනවා. නමුත් පරිණත වෙන්න වෙන්න සරලත්වයකට යනවා. එයාගෙන් ප්‍රශ්නයක් ඇහුවාට එහෙම ලොකුවට සමහර විට විචිත්‍ර විදියට තොරතුරක් ගන්නත් බෑ. අටපිටාව ලොකුවට විචිත්‍රයක්කට පේන්නෙත් නැහැ. ඉතින් ඕක තමයි විවරණ වෙනවා කියන්නේ. ඕක තමයි ඒ විවරණ වීම හොඳ සලකුණක්. හැබැයි ඒකෙන් අධෛර්යමත් වෙන එකත් ස්වභාවිකයි. ඒත් ඒ වගේ අවස්ථාවල තියෙනවා කරුණු කීපයක් මතක් කරගන්න. එකක් තමයි වැඩේ දිගට වෙන්න ඕනේ. අතහැරලා දාලා හරියන්නේ නැහැ. දෙවෙනි එක තමයි කියන්න දෙයක් නැති වුණත් ප්‍රකාශ කරන්න උත්සාහ ගන්න ඕනේ. ඔන්න ඔය දැන් කිව්වා වගේ ප්‍රකාශ කරන්න උත්සාහ ගන්න ඕනේ. ඒක දිගට මේ යෙදිලා කල්ගත කරන්න ඕනේ. එතකොට තේරෙනවා අර දැන් තියෙන්නේ නිකන් ස්වභාවිකව පිහිටපු සිහියක් මිසක් අර විදියට ආයාස කරන සිහියක් නෙමෙයි. ඉස්සෙල්ලා අර අපේ පාලනේ තියුණානේ. ඒකනේ ඔය මේ කියන්නේ. ඔය දැන් මට ඕන විදියට මම සිහිය තියනවා කියන එහෙම අදහසෙන් ඉඳියා. නමුත් කාලෙත් එක මොකද වෙන්නේ? ඒක ගිලිහිලා යනවා. මම කරනවා කියන අදහසත් දුර වෙලා යනවා. ඒ වෙනුවට ඔහෙ ඉන්නවා. මේ ක්‍රියාවලියක් ඉන්නවා. ඉතින් ඒක හොඳ දියුණුවක්. නමුත් අර නිවැරදි වීම විය යුතුයි. නැත්නම් සිහිය නැතුව ඉන්දියා කියලා ඔය කිව්වනේ. ඒ වචනේ නැවත නැවත පරීක්ෂා කරලා බලන මේ කියන කතාව හරිද කියලා. එහෙම ලේබලයක් ගැහුවොත් වැඩි අමාරු වෙනවා. සිහිය නැතිව ඉන්දියා පස්සේ තමයි තේරුණේ කියන එක නිවැරදිද කියලා පරීක්ෂා කරලා බලන්න. ඒක ස්වභාවිකව පිහිටපු සිහියක්. ඒ කියන්නේ අර තුන්වෙනියෙක් විදිහට බලනවා වෙනුවට ඔහේ ක්‍රියාවලියක් ඉන්නවා කියන අදහස. ඒ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. ගම්මනේ දියුණුවක් තියෙනවා. එන්නේ පරීක්ෂාව කරන්න, නැවත නැවත ඒ දෙන්න, නැවත නැවත ප්‍රකාශ ගන්න උත්සාහයක් ගන්න කියලා තමයි කියන්නේ.
නමයි ස්වාමීන් වහන්සේ දේරුවන් සරණයි.
චින්ත මහත්මිය දහ චින්ත මහත්මිය දහට දුලයි ගාවක.
දේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. එහෙනම් ස්වාමීන් වහන්සේ.
එහෙනම් කියන්න.
එහෙම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාවට සම්බන්ධයි කියලා මට හිතෙනවා. මේ දැන් ඔබ වහන්සේ කිව්වා ලොකු ස්වාමීන් වහන්සේ හැමතිස්සෙම කියනවානේ අර ප්‍රසන්න මනසින් දකින්න කියලා දකින්න එක. ඉතින් අනුසය කෙලෙස් මතුවෙනකොට මන් දන්නේ අනිතත් නම් මත්නම් පේන්නේ ඔක්කොම කුණු ගොඩක් විතරයි. ඒක ප්‍රසන්න මනසින් නම් නෙමෙයි දකින්න කියලා නම් තේරෙනවා. ඒක ප්‍රසන්න මනසින් දකින්නේ කොහොමද කියන එක තමයි තේරුම් ගන්න අමාරු. මොකද ඉස්සෙල්ලම දැක්කහම ප්‍රසන්න මනසක් ඇති වෙන්නේ නැහැ. ඒ ගැන වහන්සේගෙන් උපදේශක් ගන්න තමයි කතා කරේ. ඒ කියන්නේ පහු වෙලාවත් ඒක හරියයිද කොහොමද කියලා තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ.
ඔයක ඉතින් නැවත නැවත දෙන්න එහෙම තේරෙන කම්ම එහෙම දකින කම්ම ඒ වැඩේ තියෙනවා. කියන්නේ සාමාන්‍ය ඕනම දෙයක් ඔය හිතවිලි අපි හිතමු ඔය විදිහට කෙලෙස් ස්වභාව ඒවත් ඔය හිතේම ආකාර තමයි. එතකොට ඒක බාර ගන්න අපි සූදානම් නැත්තම් ඉතින් ප්‍රතිපදාවක් අනිවාර්ය තියෙනවානේ. ඉන්ධන නැති වෙන එක නෙමෙයි වෙන්නේ, ඇවිලෙන්නේ නැති එක වෙන්නේ. එතකොට ඔව තියෙනවා, ඔය පත්තු වෙන්නේ නැහැ කියන ස්වභාවය තමයි එන්නේ. එතකොට ඒකට හිත ගැටෙන්නේ නැහැ කියන ස්වභාවය තමයි එන්නේ. දැන් ඔය ගැටීම ගැනනේ කතා කරන්නේ. එතකොට ඒවා බාර ගන්න ඕනේ. මේ හිතේ කොටසක් සිහියත් අසතියත් අතර හුවමාරුවක් තියෙනවා. ඔය විදිහට හොඳයි කියලා හිතන දේවලුත් නරක දේවලුත් අතර හුවමාරුවක් තියෙනවා. එතකොට රාගේ විදිහට බාර ගන්න පුළුවන්ද? මේකත් මේ හිතේ දරුවෙක් කියන බාර ගැනීම කරන්න පුළුවන්ද කියන විමසීම තමයි ඔය තියෙන්නේ. අර සාමාන්‍ය ඔය YouTube වීඩියෝ එකක තියෙනවා හරි ලස්සනට ඔය කතාව. මොකද්ද මේ වෘකයෝ දෙදෙනෙක්, රතු එකයි නිල් එකයි. එතකොට නිල් එකා කියන්නේ හොඳ දේවල් අපි දාමුකෝ, අන්න කරුණාව, මෛත්‍රිය, අනම්මනම් වේවා. රතු එකා මොනවද? තරහා, රාගි වේවා, ඔය වගේ දුර්ගුණ කියලා අපි හඳුනන දේවල්. එතකොට මේ දෙන්නම මේ හිතේ දරුවෝ, මේ හිත තුළ ඉන්න දෙන්නෙක්. එතකොට එක්කෙනෙක්ව අපි එලවන්න උත්සාහ කරනවා, තව එක්කෙනෙක්ව පෝෂණය කරන්න උත්සාහ කරනවා. එහෙම දෙයක් නැහැ. අරයව එලවලා හරියන්නේ නැහැ. එයා එලවන්න බෑ. එයා එලවන්න ගියොත් තව තව ඒක පුම්බන එක තමයි වෙන්නේ. තරහෙන් මරන්න බෑ. ඒක නිසා ඒ සතාව පෝෂණය නොකර එයාට ඔහි ඉන්න දෙන්න. ඉන්න දෙන්නකොට එයා මේ කකුල් දෙක ගාව ලගිනවා. එන්නේ වෙනස තමයි ඔය කියන්නේ. ඒ වීඩියෝ එකත් පොඩ්ඩක් බලන්න බලන්න YouTube එකේ තියෙනවා. ඉතින් ඒ විදිහේ වෙනසක් කරගන්න ඕනේ. එහෙම නැතුව ඔවා අදුරු කරන්න ගියොත් නම් වැඩේ අමාරු වෙනවා. තරහෙන් අසන්න යන කතාවන්නේ ඔය කියන්නේ. ඒකට වෙන්නේ ඇඟ ඊටින් මාංශ තමයි ඊට පස්සේ. ඉතින් ඒකෙන් ද බලන්නේ මේ වගේ දේවල් ස්වභාවිකයි කියලා බාරගන්න පුළුවන්ද කියලා.
එහෙම සර්. ඒ කියන්නේ මට දැනෙන්නේ ඒක දැක්කහම අර ලොකු ස්වාමීන් වහන්සේ කියනා වගේ ඒ පිළිබඳව ප්‍රසන්න මනසක් ඇති වෙන්නේ ඒක දැක්කහම කියන එකයි. කියන්නේ ලොකු ගැටීමක් නෑ, මෙච්චර තියනව නේද කියන එක එහෙම දකිනවා. එතන ප්‍රසන්න භාවයක් නෑ කියන එකත් දකිනවා. ලොකු ගැටීමක් නැහැ. ඒ වුණාට මට හිතෙනවා අර ලොකු ස්වාමීන් වහන්සේ කියන ප්‍රසන්න මනස නම් එතනට ඇති වෙන්නේ නැහැ, ඇති වෙලා නැහැ කියන එක වගේ.
කතාව ගෙදෙන්නේ කෙලින්ම මේවා තියෙන්න බෑ කියන අදහසකින්. ඒ අදහස නැති කරගත්තා නම් මේවත් මේකෙම කොටස්, මේකටත් වැටිලා ඉන්න වහලයක් තියෙන්න ඕනේ කියන අදහසක් ඇති කරගත්තා නම් ඒවා ආවට ඔහෙ තිවිද්දෙන් කමක් නැහැ. මේවා එහෙම අයින් කරන්න යන්න ඕනේ නැහැ. ඒවැයෙන් අපේ හිත ගැටෙන ස්වභාවය අඩු කරගත්තා නම් හරි. ඒක සඳහා අර දැක්ම වෙනස් කරගන්න ඕනේ. මොකද්ද මේවත් මේකෙම කොටස්. මට ඒක එක විදිහට බාර ගන්න පුළුවන්ද කියන බාර ගැනීම තියෙනවා. ටික ටික ඒ බැල්ම වෙනස් කරනකොට අන්න කාලෙත් එක්ක ওই පරිවර්තනය වෙනවා. ඒක සඳහා තව විවෘත වෙන්න කියන අදහස තමයි දෙන්න
තියෙන්නේ. එහෙමයි සර්ණස කොහොමද තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තිරුවන් සරණයි.
මේ දුකේ වනිරෝගී වීම සුපත් වේවා.
අද දවසේ වැඩසටහන අවසන් කිරීමට ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි ස්වාමීන් වහන්සේ. එදන්දා මම උපාලි මහත්මයාට ආරාධනා කරනවා ඔබ වහන්සේ වන්දනා කිරීමට.
සාදු 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 ඕකාස වන්දාමි බන්ති
සුඛේ හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්‍රේන කතං සබ්බං පච්චයන් කමතමේ බන්තේ
කමාමි කමිතබ්බ
ඕකාස කමාමි බන්තේ
සුඛී හොන්තු
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු අභිවාදන සීලිස නිච්ඡං වද්දාබචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන් සුඛං බලං ආයරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං සාදු සාදු සාදු
හැම දිනටම තෙරුවන් සරණයි.